Order, please. ජනාධිපතිතුමාගෙන් ලැබෙන සංදේශය. කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මහජන ආරක්ෂක ආඥා පනත මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි වගන්ති යටතේ 22/6/2019 දාතමින් කරුණු ලබන ප්‍රකාශය මගින් ඉහත කී ආඥා පනතේ 11 වන කොටසේ විධි විධාන ශ්‍රී ලංකා මුල්නේම වර්ෂ 2019 වූ ජූනි මාස 20 වෙනි දින සිට ක්‍රියාත්මක වූ බව මා විසින් ප්‍රකාශ කරන ලදී. ඉහතගේ ප්‍රකාශනය කිරීමට හේතුව මහජන සාමය ආරක්ෂක හා මහජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වන භාවතාවේ 4 වන අනු ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් පාර්ලිමේන්තු වෙත දැනුම් දෙමි. මීට විශ්වාසය වූ මෛත්‍රීපාල සිරිසේන කථානායකවරයා විසින් කරන නිවේදන ඌව පළාත් සභාවේ සංචාරක සංවර්ධන කාර්යාංශ කෙටුම්පත් ප්‍රඥාප්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් විමසමින් ඌව පළාත් සභාවෙන් දැනුම් දීමක් ලැබී ඇතේ බව ස්ථාවර නියෝග 51-3 ආ ප්‍රකාරව නියෝජනය කරනු කැමැත්තෙමි. මෙම දැනුම් දීමේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ය සභාවට යොමු කරනු ලැබේ. මෙම කෙටුම්පත් ප්‍රඥාප්තිය පිළිපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා ඇත. ඊළඟ නිවේදනය පාර්ලිමේන්තු කටපිළිවෙල කාරක සභාවේ රැස්වීමක් 27 ජූනි 2019 අද දින අපරභාග 1:30 මාගේ නිලකාමරයේ පැවැත්වීම නීති බැහැට පැමිණි සභාවන් ලෙස සමාජික මන්ත්‍රීවරණ සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම දරු අග්‍රාමාත්‍ය සමාසා ජාතික ප්‍රතිපත්ති අධිකාරීතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුපලා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යතුමා.
දරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන වයඹ සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව සහ 2018 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අභ්‍යන්තර සුදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා.
කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ඇවිලි කර්මාන්ත අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මහාමාර්ග මහා සංවර්ධන කාර්යාල සම්පත් සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිවාස ඉදිකිරීම සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කැපල්.
2015 වර්ෂය සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂය සඳහා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා සෞඛ්‍ය හා මානව සුබ සාධනය සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා.
කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ ඇමතිතුමා.
රු කථානායකතුමනි 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14-2 වගන්ති 8 සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මාර්තු 5 දිනැති අංක 2113 3 දරන අතිවිශේෂ ගසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය සහ 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14-1 වගන්ති 8 සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මාර්තු 5 දිනැති අංක 2113 4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. එම නියෝග ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නගර සැලසුම් ජල සම්පාදන උසස් අධ්‍යාපන අමාත්‍යතුමා,
අරු කථානායකතුමනි 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 එක වගන්ති 8 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ භෞතික විද්‍යා අධ්‍යන අංශයේ නාමය භෞතික විද්‍යා හා ඉලෙක්ට්‍රොනික විද්‍යා අධ්‍යන අංශය ලෙසත් උද්භීත විද්‍යා අධ්‍යන අංශයේ නාමය ශාඛ අණුක ජීව විද්‍යා අධ්‍යන අංශය ලෙසත් සංශෝධනය කරමින් 2019 මාර්තු 27 දිනැති අංක 2116 45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27-1 වගන්ති 8 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ හා අධ්‍යන අංශ නිශ්චිතව දක්වමින් 2008 සැප්තැම්බර් 19 දිනැති අංක 1567 23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන නියමය සංශෝධනය කරමින් 2019 පෙබරවාරි 18 දිනැති අංක 2111 12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමයන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත වාණිජ කටයුතු පිළිබඳ ඇමති.
ගරු කථානායකතුමනි 2018 පෙබරවාරි 23 දින සිට 2018 ඔක්තෝබර් 12 දින දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 අප්‍රේල් 4 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 8 පාර්ලිමේන්තුවේ 3 සභාවාරයේ 2 වාර්තාවේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ස්තුතියි. කාරක සභා වාර්තා පිළිගැන්වීම අධ්‍යාපනය මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අධ්‍යාපන පිළිබඳ අනුකාරක සභාව විසින් සකස් කරන ලද වාර්තාව අධ්‍යාපනය මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු මහාචාර්ය අශෝ මාරසිංහ මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අධ්‍යාපනය පිළිබඳ අනුකාරක සභාව විසින් සකස් කරන ලද පළවෙනි ශ්‍රේණියට ළමුන් නැතිවත් කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරන ලද චක්‍රලේඛය පිළිබඳ මම මේ වාර්තාව ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි මේ වාර්තාව රෝහිණී කුමාර විජේරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් පැවැත්වුන අධ්‍යාපනය පිළිබඳ අනුකාරක සභාවේදී වර්ෂයේ කහමාරක් තිස්සේ සාකච්ඡා කරලා විශේෂයෙන් පළමු වසරේ ළමන් ඇතුළත් කිරීමේ තිබුණු ප්‍රශ්න රාශියක් අපි ඇඩ්‍රස් කරලා හදපු වාර්තාවක්. මේ වාර්තාව හදන්න එක අරමුණු වුණේ සෑම දරුවෙකුටම වඩාත් හොඳ පාසලක් ලබා ගන්නත් ළමුන් ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලිය සුමටව සිදු කරන්න. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි ළමුන් ඇතුළත් කර ගැනීමේදී විදුහල්පතිවරුන් සහ අනෙකුත් අධ්‍යයන කාර්ය මණ්ඩලන මුහුණ දෙන ගැටලු අපි සාකච්ඡා කරා. ඒ හරහා ඒ ගැටලු අවම කරලා විශේෂයෙන් දුෂ්කර පාසල්වලට වැඩි වැඩියෙන් ළමුන් ඇතුළත් කරන්න, ඒ කියන්නේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය හරහා වෙන පාසල් තව තවත් දියුණු කරන්න අරමුණින් තමයි මේ අපි යෝජනා ඉදිරිපත් කරේ. මේ යෝජනා සාකච්ඡාවට අමාත්‍යාංශ රජ ආයතන පුද්ගලින් විශේෂයෙන් බස්නාහිර මධ්‍යම වයඹ දකුණ පාසල් 23ක විදුහල්පතිවරු අපි කැඳෙව්වා, අධ්‍යාපන නිලධාරීන් කැඳෙව්වා, සමහර පාසල්වල ආදිශිෂ්‍ය සංගම් කැඳෙව්වා. මේ සියලු දෙනාම එකතු වෙලා අපි දැක්ක යෝජනා 21ක් තිබුණා මේ එක වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේ දුර්වලතා. එතකොට මේ යෝජනා 21ම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒ යෝජනා 21ම සාකච්ඡා කරාට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සතුටට කරුණක් එයින් 18කටම එකඟ වුණා. ඒ නිසා අලුතෙන් හැමදාම ජූනි මාසේ 30 වෙනිදා මේ චක්‍රලේඛය නිකුත් වෙනවා. අපි ගිය අවුරුද්දේත් උත්සාහ කරා කතා නැගතුමනි කාර්ක සභාවේ අපේ තිබුණ අඩුපාඩු නිසා අපිට ඒක කරගන්න බැරි වුණා. නමුත් මේ අවුරුද්දේ අපිට හැකියාව ලැබුණා චක්‍රලේඛය නැවත ඉදිරිපත් කරන්න කලින් ඉඳලා ඒ නිසා යෝජනා 21කින් 18ක් මලුතේ අවසර ලැබුණා. ඉන්න අපි කල්පනා කරනවා ආංශික අධීක්ෂණ කාරක සභාව හැටියට කරපු තව ඉතාමත් වටිනා වැඩක් මේක. මම හිතන්නේ කාරක සභාවේ සභාපතිතුමිට සිදෙන දේ. ඒ වගේම ඔබතුමාට තව කාරණයක් මතක් කරන්න කැමති ආංශික අධීක්ෂණ කාරක සභාවල විශේෂයෙන් කාර්ය මණ්ඩලයේ තියෙන අඩුපාඩු. මම කලින් නියෝජ්‍ය කතානායකතුමාටත් මේක පැහැදිලි කරා. කාර්ය මණ්ඩලවල ඇත්තටම ඉතාමත් දක්ෂ විදිහට වැඩ කරන දිවාරය නොබලා මේ වාර්තා හදනකොට දවස් 3ක් විතර රාත්‍රියේ දිගටම පහන් කරන මේ කාර්ය මණ්ඩලයේ මේ වාර්තා හදන්න. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ කාර්ය මණ්ඩල වැඩි කළ යුතුයි ආංශික අධීක්ෂණ කාරක සභාවලට. මොකද ඉන්න සීමිත සම්පත් වලින් අපිට වැඩ කරන්න බෑ ගරු කතානායකතුමනි. එහෙම වුණොත් මීට වඩා කාර්යක්ෂම විදිහට පාර්ලිමේන්තුවේ විවිධ යෝජනා ඉදිරිපත් වෙන්න පුළුවන්. අපිට ඒ දැනට තියෙන අඩුපාඩුව කාර්ය මණ්ඩල අඩු වීම නිසා එක වැඩ කරන සමාජලාඩ ආංශික අධීක්ෂණ කාරක සභාව කිහිපයක් අධීක්ෂණය කරන එක නිලධාරියක් හෝ නිලධාරිනියක්. ඉතින් මේක වෙනස් කරලා අපිට ඒ අවස්ථාව හදලා දෙන්න අපි යෝජනා කරන අවමශයෙන් එක ආංශික අධීක්ෂණ කාරක සභාවකට අනිත් ලෝකයේ අනිත් රටවල් එක්ක ගත්තා අඩුතරේ 5 දිනක්වත් හිටියොත් ඉතාම කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන්. ඒකට අපි අවස්ථාව හදාගත්තේ දුවේ කියලා මේ පාර්ලිමේන්තුවේදී ඒ අදාළ නිලධාරීන් මදවගෙන ඒක තව තවත් ශක්තිමත් කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි ඔබතුමාගේ පොඩයින් ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා.
අර මන්ත්‍රීතුමා කියපු කාරණේට සහයෝගය ප්‍රකාශ කරනවා අධීක්ෂණ කාරක සභාවල සිටින නිලධාරීන්ගේ දුර්වලතාවය අඩුපාඩුකම් අපිට ඒක සභාවේ සාකච්ඡා කරන්න බෑ. නමුත් එක එක කාර්ය සභාවට විශේෂයෙන් බඳවාගෙන ඒ සඳහා විශේෂ පුහුණුවක් දීලා ඇතිකරොත් පාර්ලිමේන්තුවේ අනාගතයට විශාල සේවාවක් නැත්නම් ජේෂ්ඨත්වයන්ව එහාට මෙහාට ලිපි ගොඩක් අරන් කටයුතු කරන එක්කෙනටම බාර දීලා නම් මේ කටයුතු සාර්ථක කරගන්න.
හොඳයි ගරු මණ්ඩියාපම ගරු නායකකරුමෙත්ම
ගරු කතානායකතුමනි මට උමනායි පැහැදිලිවීමක් ලබා ගන්න. මේක වසරට ළමෙන් ඇතුළත් කිරීමේදී ඔවුන්ගේ පදිංචියද ඔවුන්ගේ දේපල අයිතියද කියන ප්‍රශ්නය බරපතල ගැටලුවක් තිබුණා. බලමෝ තිබුණේ පදිංචිය යම් කෙනෙක් ඒ નિયમિત දුර ප්‍රමාණය තුළ පසු ඒක දේපල අයිතිය ඇති පදිංචිය කියන තැනට වෙනස් වෙලා අකටියුතු අර්ථකථනයක් සිදු වුණා. ඒක එහෙම තියනවද නැත්නම් ඒක වෙනස් වෙලා?
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කියන කාරණය අපි සාකච්ඡා කරා. විශේෂයෙන් පදිංචිය කියන එක තමයි මූලිකත්වයේ ගත යුතු වූයේ. ඒ පදිංචිය ගන්න තියෙන නිර්ණායක උදාහරණයකට දැන් අර අපි පදිංචි නිර්ණායක ගන්න බිම් සවිය ඔප්පු නීත්‍යානුකූල වදෙද්දී තහවුරු කරන ලේඛනයක් ලෙස පිළිගැනීමක් ලබා දීලා තිබුණේ නැහැ මෙච්චරක. ඉතින් ඒ වගේ දේවල් වල පදිංචිය තහවුරු කරන්න අවශ්‍ය ඒ සහතිකය මේකෙන් ලබා දීලා තියෙනවා. ඒක තමයි ප්‍රධාන කාරණයක් හැටියට ගත්තේ.
හොඳයි ගරු අනුරාධපුරමෙතුමා.
ගරු කතානායකතුමනි අත් වශයෙන්ම ප්‍රායෝගික ප්‍රශ්නයක් පැන නගිනවා. විශේෂයෙන්ම ආසන්න පදිංචිය තිබුණා වුණත් සමහරට ඉඩම් තිබෙන්නේ දෙමාපියන්ගේ නමට. ඔබතුමා මට පේනවා මේකෙදිත් ඒක සලකලා නැහැ, ලකුණු ප්‍රමාණය අඩු කරලා තියෙනවා. නමුත් ඇත්තටම මේ දෙමාපියන් සමග දරුවන් පදිංචි වෙලා ඉන්න අයගේ දරුවන්ට පාසල් ඇතුල් වීම ඉතාම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ආසන්න සමහරට පාසලේ ගේට්ටුවෙන් එහා පැත්තේ ඉන්නේ. ඉතින් ඒවා අපිට හැමදාම වෙනවා. ඒ පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කරන්නත් මේකට උත්සාහයක් දරලා නැහැ වගේ මට
පේනවා. දැන් තේපල හිමිකම්ල වර්තමාන තත්ත්වයේ ඔබතුමාට බලන්න පුළුවන් හත්වෙනි කාරණේට ඒක දැම්මා. ඒක ඔය කියන කාරණේත් අපි සලකා බලලා ඒව ලකුණු ඇතුළත් කරන්න ඉදිරිපත් දැන් අපේ දේපලක් කාල සීමා තුළ තියෙනවා නම් ඒ ප්‍රදේශය තුළ තියෙනවා නම් ඒ ලකුණුත් ඇතුළත් කරන්න අපි මේ සෑමදේම ඔබතුමාගේ මම ඉල්ලා සිටින ගරු කතානායකතුමනි මේක අපිට විවාදයක් ගන්න පුළුවන් නම් එච්චර වටිනා කාරණයක්
සමානායකතුමාට පුළුවන් එක දෙන්න සමානායක පොඩ්ඩක් මම දෙන්න සමානායකතුමාගේ දෙන්න පුළුවන් විවාදයක්
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ අපිටත් බලපානවා. මොකද දැන් මහනුවර මහබායා සහ ධර්මරාජ විදුහල අවට තියෙන ඔක්කොම නගර සභා ඉඩම් දැන් මේ අය අවුරුදු 50ක් පදිංචි වෙන්න නගර සභා ඉඩකට දැන් එක අවුරුද්දක් ඒ නගර සභා ඉඩම් වලින් නැහැ ගත්තා මහා මායා ධර්මරාජක. මේ අවුරුද්දේ ගත්තේ බෑ ලකුණු දුන්නේ බෑ. පස්සේ මේ අවුරුද්දේ අපි ඉල්ලීමක් කළා ලකුණු පහක් දීලා තියෙනවා ඒ පදිංචියට. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. ඉතින් මං හිතන්නේ විවාදයක් ගත්තොත්
හොඳයි. හොඳයි ඒක තමයි අද ආවි සාකච්ඡා කරන්න පුළුවන්.
අපිට ඕන හිට ගන්න පුළුවන්.
අපොඩේ පොඩේ පොඩේ ඉන්න මේ.
ඔව් තබුන්නාන්සලා විවාදයක් ඉල්ලනවා නම් ඉල්ලන්නේ අපිට හිට ගන්න පුළුවන්. මොකද අපේ හිට වැඩසටහන පොඩි වෙනසක් තියෙනවා.
අපි කතා කරමු පක්ෂ නායකයාද කතා කරමු. හොඳයි. ගරු චමිත විජේසිරි හරි ඉවරයි. ඔබ සභානායකතුමා ඉවරද?
සභානායකතුමනි මේ විපක්ෂයේ අපේ බොහෝ දෙනා මේ පිළිබඳව කතා කරනවා. හැබැයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ මේ අලුත් නිර්ණායක ආවේ මට මතකයේ හැටියට පහුගිය වකවානුව තුළ. ඒසා තමයි මේ පටලැවිල්ල මේ දිග අරගන්න බැරුම් ගරු කතානායකතුමනි අපි දගලන්නේ. ඒ වගේම ගරු කතානායකතුමනි තුමාලට දා තිබුණා ඔය කැබිනට් එකට ඔය ගේනකොට ඔක කරන්න එපා මේ විදිහට කරන්න කියලා. නමුත් අපි ඒක උත්සාහයක දානවා අපේ ගරු මන්ත්‍රීතුමාලේ කණ්ඩායම. ඒ වගේම තමයි පෝෂිත පාසල් කියලා නිර්මාණය වුණා ගරු කතානායක. ඔය දරුව පෝෂිත පාසල් වලට දාලා අර සුපිරි පාසල් වලට ඇතුළත් කරගන්න ක්‍රමයේ ඒක සාමූලින්ම අසාර්ථක භාවයකට පත් වෙලා තියෙනවාද? ඒ දරුවන්ට පෝෂිත පාසලේ අධ්‍යාපන ලැබලා යන්න තියෙන පාසල අද අහිමි වෙන තත්යකට පත් වෙලා තියෙනවා. ඔය කියන නිර්ණායක තිබුණත් අවසානයේදී ඒ පෝෂිත පාසල් සංකල්පය එවැගේම අර තවත් සුපිරි පාසල් කියන සංකල්පය එන්නේ කියන කාරණේ දෙකම අද අසාරක තත්යකට පත් වෙලා තියෙනවා. ඒ මෙහිදී අසරණ වෙලා තියෙන අහිංසක අධ්‍යාපනය දරන පුංචි දරුවෝ සමන් හිතන ගරු මන්ත්‍රීතුමනි ඒකටත් පෞගිය කාලේ කරපු වැඩපිළිවෙලක් අපි හිතනවා විශ්වාස කරනවා ඔබතුමාලා මේ ආංශිකාරක සභාව තුළ ගෙන වැඩපිළිවෙල තුළ ඒ සියලු පෞගිය කාලේ වැඩ දිවල් නිවැරදි දෙන්න ගෙනියන්න පුළුවන් වෙයි.
හොඳයි ගරු මහින්ද අමරීර මහත්තයා.
ගරු කතානායකතුමනි මේ සඳහා විවාදයක් වගේම හොඳ සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා. පාර්ලිමේන්තු විවාදේ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කොහොම කරත් අපි දැක්ක දේ තමයි පාසල ළමයි ඇතුළත් කරගනිද්දි කියන්නේ ආසන්නම් පදිංචිය කියලා. හැබැයි පටන් ගත්ත දවස් ඉඳලා වාහන එන්න ගන්නේ කිලෝමීටර් 20 30 40 ආ ඉඳලා තමයි වාහන එන්නේ. මේ පාසල් වාහන කියන සංස්කෘතිය ඇති වෙලා තියෙන්නෙම මේ බඳවා ගැනීමේ තියෙන වැරද්ද. පාසල අල්ලපු වටේ ඉන්න ළමයට එන්න පුළුවන් කමක් නැහැ. මේක වත්කම් දින අය කොහොම කරත් ඔය ඔප්පු තිරප්පු සියල්ලම හදාගන්න දක්ෂ කට්ටිය ඉන්නවා. ඒවට ව්‍යාජ ලේඛන හදන කට්ටියත් ඉන්නවා. ඒ වගේම ඒවට අනුමල දෙන නිලධාරිනුත් ඉන්නවා. ඒ නිසා මේ සඳහා බොහොම පුළුල් සාකච්ඡාවකුත් අවශ්‍යයි. මේ කමිටුවට අපි ඔබතුමාලට ප්‍රශංසා කරනවා. මේක තවත් පුළුල් කරලා තවත් විමර්ශනය කරලා මේ හොරුන්ට සල්ලිකාරයන්ට කියලා විශේෂත්වයක් නැතුව සාධාරණ විදියට ළමයි මට පාසලක් ලබා දෙන වැඩපිළිවෙලකට ප්‍රවේශ වෙන මට්ටමට නීති සකස් කරන්න ගෙලිලා හිටියා.
නෑ බොහොම සුචි මෙයා ගරු අචුමාර් සිංහ මහාචාර්යතුමා.
සියලුම මන්ත්‍රීවරුන්ට අපේ ස්තුතිවන්ත වෙනවා මේ යෝජනා ගැන මෙතන සැලකිලිමත් වීම ගැන. දැන් විශේෂයෙන් මහින්ද අමරීර මැතිතුමා සඳහන් කරපු කාරණයක් අපි මේක ඇඩ්‍රස් කරලා තියෙනවා. මේ කාරණා 21ක් තියෙනවා. මා ඉල්ලා සිටිනවා සියලුම දෙනාගෙන් මේ කාරණා 21 අධ්‍යයනය කරලා අපි පුළුල් සාකච්ඡාවක් කළොත් මීටත් වඩා හොඳට මේ ගැන සමාජයේ දැනුවත් කරන්න පුළුවන්. අපි දැක්කා මේ කාරණා සාකච්ඡා කිරීම තුළ විවිධ අසාධාරණ ළමයින්ට විශේෂයෙන් අර දුප්පත් අර බලපුලුවන්කාරකම් නැති ළමයින්ට ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මොකද පාසල ආසන්නයෙන් පදිංචි වෙලා ඉන්න ඇත්තටම පාසලට යා යුතු ළමයින්ට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ කාරණා සියල්ලටම මේකේ උත්තර ලබා දීලා තියෙනවා. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා. අපිට නැවතත් මේක සාකච්ඡා කරන්න
හොඳයි. බොහොම ස්තුතියි. අද මේ අවස්ථාවේ පාර්ලිමේන්තු වෙනුවෙන් මා සඳහන් කරන්න ඕනේ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ පාර්ලිමේන්තුවට අලුත් දෙයක්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත වෙච්ච රටවල් වල මේක සාමාන්‍ය දෙයක්. ඒ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම සඳහා මේ කමිටුවනේ විශාල සේවාවක් කරනවා. ඒ වගේම අපි ළඟදී ආරම්භ කළත් මම සඳහන් කරන්න කැමති අපේ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් විශාල විශාල සේවාවක් කරලා තිබුණා. මෙතෙක් අපිට ගන්න බැරි වැදගත් සමාජයේ වැදගත් කරුණු රාශියක් මේ අවුරුදු තුන තුළ අරන් ඒවට විසඳුම් ලබා දීමට කටයුතු කිරීම ගැන මම මාගේ ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම අපි දන්නවා එතන ඉන්න කාර්ය මණ්ඩලය පුදුම කැපවීමකින් කරන්නේ මේ පැයට එකක් තියෙන නෙමෙයි සමාන දවස්වල විශාල වශයෙන් රාත්‍රි නිදිමරලා ඒක වාර්තා ඇති කරන්න ක්‍රියා කරපු ආකාරයත් මම දන්නවා. මහලේකම්බරයාට ජනරම උපදෙස් දීලා තියෙනවා ඉතා ඉක්මනින් මේ අවශ්‍ය ඒ සියලුම නිර්දාන ලබා දෙන්න කියන. ඒ වගේම මම මේක අවස්ථාවක් කරගන්නවා සියලුම ආංශික අධීක්ෂණ කාරක සභාවල ප්‍රධානීන්ට. මොකද ලෝකයේ හැම රටකම විපක්ෂයට මේ සභාපතිත්වය දෙන්න. දැන් ඇමරිකාවෙත් තියෙන්නේ ආණ්ඩු පක්ෂයට පමණයි. අද මෙහි ලංකාවේ පාර්ලිමේන්තුවේ හරියට කොටසක් සභාපතිත්වය ආණ්ඩුවටත් තවත් කොටසක් විපක්ෂයට බාර දීලා තිනවා. මේක තමයි පවර් ෂෙයරින් කියන කන්සෙප්ට් එක. ඒ නිසා මේ සියලු දෙනාගේම කැපවීම ලැබුණොත් මේකට, මොකද උනන්දු අඩුයි, බොර ඇස්සීම් වලට සමාජික වෙන්නේ නැහැ, සමහර අවස්ථාවල සභාපතිවරු වෙන්නේත් නැහැ. ඉතින් අද මම දැක්ක මේ කොයිතරම් උනන්දුවක් තිබුණා අධ්‍යාපනයාගේ විශාල වැදගත්කම දෙයකට අපි අවධානය යොමු කිරීම අගය කරනවා. ඒ නිසා සභාපති අපේ සභානායකතුමා යෝජනා කළ පරිදි අපිට අද පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කරලා අපිට සම්පූර්ණ දවසක විවාදයක් කරලා අපිට පස්සේ වෙන්ද ගන්න පුළුවන්. බොහොම ස්තුතියි. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 24 ගරු අනුර දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, හැමදාම ප්‍රකාශයක් කරන්න කලින් කරපු ප්‍රකාශ වලට මොකද වුනේ කියලා අහන්න වෙලා තියෙනවා.
ගරු සභානායකතුමා,
මම පොඩගේ සභානායකතුම කලබල වෙන්න එපා.
මම දන්නවා ඔබතුමා මොකක්ද අහන්නේ.
ආපහු මම ඉතා පැහැදිලිව ලක්ෂ 3000කට ආසන්න මුදල් නාස්තියක් පිළිබඳව දයාගමගේ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසනවා.
මම දන්නවා ඒක.
ඔව්. අද දෙනවද?
ඔබතුමා
අද දෙනවද?
ඔබතුමා අහන්නකෝ ප්‍රශ්නේ මම.
ඔව් ආ ඒක තමයි. ඒ නිසා දැන් අවස්ථා ගණනාවකදී මේක විමසලා තියෙනවා. එතුමා ඒක ප්‍රකාශ කරාට පසුවත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම සාගල් රත්නායක අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසා සිටියා. ඒ වෙලාවේ සභානායකවරයා කිව්වා ඔහු විදේශගත වෙලා ඉන්න නිසා විදේශගතව ලංකාවට ආ විගස ඒ පිළිබඳ පිළිතුරක් ලබා දෙනවා කියලා. හැබැයි ඔහු විදේශගත වෙලා ලංකාවටත් ආවා, ලංකාවට වෙලා පාර්ලිමේන්තුවටත් ආවා, පිළිතුරු ලබා දුන්නේ නැහැ. මා ඊට පසුව සභානායකතුමාගේ මේ ප්‍රශ්නය ආවට පස්සේ ඔබතුමා ගිය අවසන් දිනේදී නියෝජ්‍ය කතානායකතුමා මුලසුණු දරුවී එතුමාගෙන් ඉල්ලා හිටියා මේ අමාත්‍යවරුන්ට දෝෂාරෝපණයක් ගොනු කරන්න කියලා. දැන් ඒ කරන්න පුළුවන් ඔක්කොම කරත් ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවට වෙල පිළිතුරු ලබා දෙන්නේ මේ අමාත්‍යවරු. මා ඉතා වගකීමෙන් කියන්නේ දයාගමගේ අමාත්‍යවරයා සමෘද්ධි ලක්ෂ 6ක් වන මේ අලුතෙන් සමෘද්ධි දෙන අයගේ රුපියල් 500 ගානේ අරගෙන මිලියන 300ක් ලක්ෂ 3000ක් තමන්ගේ ප්‍රචාරක වැඩකට සඳහා යොදවමින් තිබෙනවා. ඒ සඳහා ටී-ෂර්ට් මුද්‍රණය කරලා තිබෙනවා, පෝස්ටර් මුද්‍රණය කරලා තිබෙනවා. මේ සඳහා විශාල මුදල් කන්දක් ජනතාවගේ සල්ලි ආපෝ වර්ගන වියදම් කරලා තිබෙනවා. ඒ පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ පිළිතුරු ලබා නොදීමෙන් පෙන්නුම් කරන්නේ ගරු කතානායකතුමා සාධාරණ සැකයක් ඇති වී තිබෙනවා. එහෙම මුද්‍රණය කළාද ටී-ෂර්ට් මා ඒ වෙලාවෙත් ඇහුවා ලබා දුන්නේ කවර ගාමන්ට් ෆැක්ටරියටද කියලා මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන. ඒක ඇත්ත කතාව. ඒ නිසා ගරු කතානායකතුමා මහජනයාගේ ධනය නැවත තමන්ගේ අතට අරගෙන තමන්ගේ ෆැක්ටරි කරා යවන මේ ජාතික අමාත්‍යවරු මේ පාර්ලිමේන්තුවට මුහුණ දෙන්න බැරි තත්වයක් මේ මුහුණ දී තිබෙනවා. නිසා සභානායකතුමාගේ නැවත මම කියන්නේ ඔහු ගෙදර ගොස් අල්ලාගෙන හැරියවිලා මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරලා දෙන්න කියලා. දැන් සති කීයද, මාස කීයද? මේක විගඩමක් බවට පත් කරන්න එපා.
සභානායකතුමනි,
සභානායකවරයා හැටියට මට කරන්න පුළුවන් ඒ අයට දැනුම් දෙන්න. දැන් ඊයේ කැමිනේට් රැස්වීමෙත් මම දායකමගේ ඇමතුමා දැනුම් දුන්නා මේ ප්‍රශ්නේ උත්තර දෙන්න ඕන කියලා. අපි කාර්යාලයේ ලියලා තියෙනවා, ටෙලිෆෝන් කෝල් දීලා තියෙනවා, ලේකම්ලට කතා කරලා තියෙනවා. ඉතින් එයා උත්තර දෙන්න නැත්නම් ඔබතුමාට පුළුවන් ඒ අය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න. මට කර
හොඳයි, මම ඒ කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමා ලිඛිතව දැන්නොම ඒකත් ගරු අගමැතිතුමා දැනගත් කියලා තියෙනවා. ඔව්. I know.
Request. I can inform them. I can tell them. But I can't penalize them. So as speaker you are the one who ඔබතුමා තමයි මේක මෙහෙවන්නේ.
මම කියන්නද කියන්න.
ඔබතුමාට පුළුවන් ඒ උත්තර දෙන්න නැති අපතුරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න.
ප්‍රකාශයක් කරලා මොකද කරන්නේ?
ඔව් ගරු ප්‍රධාන සංවිධායකතුමා, ඊට පස්සේ ගරු අනුර කුමාරතුමා.
නායකතුමනි, මේ චෝදනා ඉතාමත් බරපතලයි. මමත් මේ පාර්ලිමේන්තුවේ පළවෙනියට මම මේක හෙළිදරව් කරගෙන ඉදිරිපත් කරා. මිලියන 300 නෙමෙයි ගරු කතානායකතුමනි, තව මේකට එකතු වෙන්න ඕන තවත් ගණන් තියෙනවා. ඒ තමයි සමෘද්ධි බැංකුවලට උපදෙස් ලබා දුන වෙනම සල්ලි දාලා කටවුට් දාන්න කියලා. ඒ වගේම වාහනවලට වෙනම සෙනගගේ අරගෙන එන්න කියලා සල්ලි වියදම් කරන්න කිව්වා. අතිවිශාල මුදලක් මෙතන නාස්ති වෙන්නේ. ඒ නිසා මේක පිළිබඳව ප්‍රකාශයක් කරන්න තරම් කැබිනට් අමාත්‍යවරු නිහතමානී වෙන්නේ නැත්නම් ඒක බරපතල තත්ත්වයක්. මේ සඳහා ඔබතුමා පූර්ණ මැදිහත් වෙන්න. නැත්නම් මේ පාර්ලිමේන්තුව රැස් කළා කෝටි ගණන් වියදම් කළා වැඩක් නැහැ දවස ගානේ. මෙතන ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවම ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරි නම් වැඩක් නැහැ. අමාත්‍ය ධූර
මම දැනුවත් කරලා දැනුවත්
කරනවා.
ගරු අනුර කුමාර මැතිතුමා
ප්‍රශ්න අහනවාද? ගරු දයාගබගේ ඇමතුමා කරන වැඩසටහන අද ගම්මට්ටමේ පක්ෂ විපක්ෂව සිද්ධ වෙනවා. හොරකම සිද්ධ පිළිවෙලෙන්ද අපිට ගැටලුවක් නැහැ තියෙනවා නම් FCID එකට පැමිණිලි කරන්න පුළුවන්. අපි දැක්කා පහුගිය ආණ්ඩුව කාලේ මේ සමෘද්ධි බැංකුවල තිබිච්ච මුදල් කොයි කොයි ආකාරයකද වේදම් කරේ කියලා අඩු මේ 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 ඔල්ලෝසුද්දර සිල්ලෙරිත් බෙන්ද. හැබැයි අපේ ගරු විපක්ෂයේ අපේ ඇමතුමා ඒ කාලේ නියඩව හිටියා. ඉතින් අපි විශේෂයෙන්ම කියනවා අපේ ගරු කුමාර සමන්තවරු ස්තුතිවන්තන වෙන්දියක් කියලා දෙනවා. ඉතින් හැමදාම ඒක කරනවා ඒක කරන්න. හැබැයි එදා ඒ තිය නැතු මේ මේ කරන වැඩේ සමහර මඩ ගහන සමහර විපක්ෂයේ මන්ත්‍රී උත්සාහ කරනද ඒක නා ඉඳ තියන්න බෑ. වැරදි කළා තියනවා නේ හොරන් කළා තියනවා දඩුවම් දීපලා අපි එකගය කරමු.
දැන් ගරු අනුර කුමාර ගරු
ගරු කතා නැතු මම ගොඩක් පැටලෙන්නේ නැන්නේ නෑ.
ඔව්
මේක තමයි අපේ රට වෙලා තිබෙන විපත්තිය. මෙහෙ හොරු මෙහෙ අය රකින්නවා. ඒ හොරු ඒ අය රකින්නවා. හැබැයි අපිට මේ හැම හොරාටම එහෙද මෙහෙද නුකිය විරුද්ධ වෙන්න පුළුවන් නම් තමයි අපේ රට හොඳ වෙන්නේ. විශේෂයෙන්ම මේ මඩපහරක් නෙවෙයි. දයාගමගේ අමාත්‍යවරයාගෙන් මම නිශ්චිත ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් විමසා සිටියා තියෙනවා. ඒතර ඔහුට අවිලා පිළිතුරු ලබා දෙන්න තිබෙන්නේ. ඔහු දිගින් දිගටම පිළිතුරු ලබා නොදීම නිසා තමයි මේ ප්‍රශ්නේ මතුවලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපිට ඉතාමත් සාධාරණ සැකයක් මතුවෙන්නේ. මේ පිළිතුරු ලබා නොදීමෙන් පෙන්නුම් කරන්නේ ඔහු මේ වංචාවට ඍජු ලෙස අහුල් වී තිබෙන බවත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඌට පිළිතුරු ලබා දෙන්න නොහැකි බවත් ඒ නිසා ඌ පාර්ලිමේන්තුව මඟ අරමින් විවිධ දේවල් කරන බව තමයි පෙන්නුම් කරන්නේ. ඒක තමයි අපේ සාධාරණ සැකය. මම නැවත නැවත කියන්නේ පාර්ලිමේන්තුවට උත්තරයක් දෙන්න. ඒ උත්තරේ වැරදි බවත් ඔහු දෙන්න සූදානම් වෙන උත්තරේ පිළිබඳව අපි ළඟ විවාදයක් කරමු. අපිට ඔප්පු කරන්න පුළුවන් මේ ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා.
හොඳයි මම අද දැනුවත් කරන ගරු අගමැතිතුමා දැනුවත් කරලා තියෙනවා.
අගමැතිතුමාට කිව්වට වැඩක් නැහැ කතා නැහැ තුමනි.
ඔබතුමා මේ
අගමැතිතුමා කල්පනා කරන්නේ සිරිකොතේ ලයිට් බිල ගේව කවද්ද කියලා. කවුද කියන්නේ?
නැහැ මේ ප්‍රශ්න අහන්න.
හරිද? ඒව ගැන කල්පනා කරපුවම ඔක්කොම අමතක වෙනවා.
හරි.
අර සිරිකොතේ ලයිට් බිල ගේව ගන්න බැරි කාලෙක සිරිකොතේ ලයිට් බිල ගෙව්වා. ඒවට වන්දි ගෙවන්න සෙවණගල ෆැක්ටරිය දෙන්නත් ඕන. එහෙම නැත්නම් වන්දි මුදල් ගෙවන්නත් ඕන. මහජනගේ ධනේ නාස්ති කරන්න දෙන්න ඕන. සිරිකොතේ ලයිට් බිල ඒගොල්ලෝ බේර ගන්න දේ තමන්ගේ දේපල වල ප්‍රශ්නය.
මේක
මහජනගේ ධනේ නාස්ති කරන්න එපා ඒවට.
හොඳයි ප්‍රශ්න අහන්න ගරු මන්ත්‍රීතුමා.
විශේෂම කරු කතානායකතුමනි මේව ප්‍රශ්න අසන්න අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම රවි කරුණායක අමාත්‍යවරයා අපි අතර දේශපාලන වෙන ඒ වගේ ප්‍රශ්න ගොඩක් තිබුණා. ප්‍රශ්න විමසව මා අවස්ථා කීපකදී ප්‍රශ්න විමසුවා. ඔහු එදාම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රශ්නට පිළිතුරු ලබා දීලා තිබෙනවා. ප්‍රශ්නේ උත්තරේ හරිද වැරදිද ඒක වෙනම දෙයක්. ඔව් ඔව් දැන් මම අදත් එතුමාගේ මේ ප්‍රශ්නේ විමසා සිටින ගරු කතානායකතුමනි විදුලිය මිලද ගැනීම අනුමත කිරීමේ බලය සහ විදුලි ගාස්තු තීරණය කිරීමේ බලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාවේ ඉවත්කොට විදුලි බල අමාත්‍යවරයා වෙත පවරා ගැනීමට උත්සාහ දරන බවට වන පුවත් හේතුවෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ශ්‍රී ලංකා විදුලි බල පනතේ 30 වගන්තියට අනුව විදුලි ගාස්තු අනුමත කිරීමේ බලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාවට පැවරී තිබුණා. වසර 2010 වසරේදී විදුලි ගාස්තු සකස් කිරීම සඳහා විනිවිද භාවක යුත් ක්‍රමවේදයක් හඳුන්වා දී 2011 වසරේ සිට ගාස්තු සංශෝධනය සඳහා එම ක්‍රමය පදනම් කරනු ගන්නු ලැබුවා. ඒ කියන්නේ මහජන උපයෝගිතා කොමිසමෙන් සකස් කර දී ක්‍රමයකට අනුව තමයි විදුලි බිල තීරණය වුණේ. එම ක්‍රමය අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලිය සැපීමට වැයවන වියදම් පමණක් ගාස්තු මගින් මහජනතාවගෙන් අය කර ගැනීමට සඳහා ප්‍රතිපාදන සපයා තිබුණා. එම ක්‍රමවේදයට අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් කරනු ලබන අනවශ්‍ය අසාධාරණ වියදම් විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමට ඉඩක් ලැබුණේ නැහැ. මොකද මහජන උපයෝගිතා කොමිසම මේ සැබෑ වියදම් පිළිබඳ ඉතාමත් නිවැරදි දත්තයක් මත තමයි මිල තීරණය කරන ලැබුවේ. පාරිභෝගිකයන්ට විශාල සහනයක් බවට පත් වුණා. එබඳු විවිධ ගාස්තු යෝජනා ඉදිරිපත් කළ විට එම අනවශ්‍ය වියදම් කපා හැර විදුලි ගාස්තු වලට එකතු වීම වැළැක්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාව ක්‍රියා කර තිබුණා. පසුගිය කාලයේදී එලෙස විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමට උත්සාහ කළ රුපියල් බිලියන 150ක මුදලක් කපා දමා මහජනතාවගේ විදුලි ගාස්තු ඉහළ යාමට ඉඩ තිබූ අවස්ථා මගහැරවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාව පියවර ගනු ලැබුවා. ඒක ඉතාමත් වැදගත් පියවරක්. විදුලි බල මණ්ඩලයට හැමදාමත් තියෙන චෝදනාවන් අසාධාරණ ලෙස වියදම් කිරීම පිළිබඳව අයතා ගනුදෙනු පිළිබඳව ඒවා කිසිසේත්ම පාරිභෝගිකයා මත පටවන්නේ නැති වෙන්න පාරිභෝගික අධිකාරී පාරිභෝගික කොමිසම් මහජන උපයෝගිතා කොමිසම් සභාව ක්‍රියාත්මක වුණා. එසේම ශ්‍රී ලංකා විදුලි බල පනතේ 43 වගන්ති යටතේ විදුලිය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි. එක පැත්තකින් මිල තීරණය කරන්න අනුමැතිය ගන්න ඕන. අනිත් පැත්තෙන් විදුලිය මිලදී ගැනීම සඳහා අනුමැතිය ගත යුතුයි. විනිවිද භාවයකින් හා තරඟකාරී ටෙන්ඩර් ක්‍රමය අනුගමනය කරමින් ලන්වීම විසින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලිය මිලදී ගැනීමට කටයුතු කළ යුතු අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාවේ අනුමැතිය ලබා ගත යුතු තිබෙනවා. කෙසේ වුවද ලංකා විදුලි බල මණ්ඩලය 2016 වසරේ සිට විදුලිය මිලදී ගැනීමවලදී විදුලි බල පනත උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව විදුලිය මිලදී ගැනීමවලදී පහත පරිදි පාඩු සිදු වී තිබෙනවා. ලන්වීම 2015 වසරේ බිලියන 20ක් ලාභ ලැබුව අය අතන බවද මෙහිදී මතක් කර යුතු තිබෙනවා. ගරු කථානායකතුමනි, මෙය පාරිභෝගිකයන් එක්ක ඉතාමත් සමීප ශේෂ්ත්‍රයක්. ඒ නිසා තමයි විදුලි බල මණ්ඩලයේ විදුලිය මිලදී ගැනීමේදීත් විදුලි බල මණ්ඩලයේ විදුලිය පිළිබඳ මිල තීරණය කිරීමේදීත් ඊට උඩින් සිට ඊට පරිබාහිරව මහජන උපයෝගිතා කොමිසම මේ පිළිබඳව මැදිහත් වීමක් කරනවා. ඒ තමයි ගරු කථානායකතුමනි පාරිභෝගිකයාගේ පැත්තෙන් විදුලිය පරිභෝජන කරන පැත්තෙන් ප්‍රශ්න දිහා දකින්නේ මහජන උපයෝගිතා කොමිසම. එය විදුලිය මිලදී ගැනීමටත් මැදිහත් වෙනවා. එය විදුලි මිලදී ගැනීම නිර්ණායකටත් මැදිහත් වෙනවා. විදුලි මිල බිල තීරණය කිරීමේදීත් මැදිහත් වෙනවා. මම හිතනවා අය මුළුමනින්ම විදුලි බල මණ්ඩලය මත තිබෙනවා වෙනුවට එවැනි ස්වාධීන ආයතනික පරීක්ෂාවට භාජන වෙනක හොඳයි. විශේෂයෙන් මට මතක විදියට මේ මහජන උපයෝගිතා කොමිසම සභා පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරෙත් ඔබතුමා වගේ ඒ කාලේ 2002 ඔබතුමා එහෙනම් 2002 වසරේදී. ඔව් ඔබතුමා විදුලි බල ඇමතිවරයා හැටියට. ඒතර ඔබතුමා මේ මහජන උපයෝගිතා කොමිසම සභා පනත ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නන් කවරක්වත් නෙවෙයි. මිලදී ගැනීමත් විදුලි බල මණ්ඩලය, මිල තීරණය කිරීමත් විදුලි බල මණ්ඩලය. ඒ නිසා පාරිභෝගිකයෙකුගේ පැත්තේ සිට මේ ප්‍රශ්නේ දැකීම සඳහා ස්වාධීන ආයතනක අවශ්‍යතාවය තමයි එදා පැන නැගුනේ. ඒ අනුව තමයි මේ මහජන උපයෝගිතා කොමිසමට විදුලි බල මිලදී ගැනීමේ විනිවිදභාවය පිළිබඳවත් විදුලි මිල තීරණය කිරීමේ විනිවිදභාවය පිළිබඳවත් මැදිහත් වීම සඳහා අවස්ථාව ලබා දී තිබෙන්නේ. ඒ ඉතාමත් හොඳ කාර්යයක් කියලා අපි සලකනවා. ලංකා විදුලි බල මණ්ඩලය 2016 වසරේදී මෙගාවොට් 155ක්ද, 2017 වසරේදී මෙගාවොට් 180ක්ද, 2018 මෙගාවොට් 320ක්ද, 2019 මෙගාවොට් 720ක්ද වශයෙන් පෞද්ගලික අංශයේ මිලටගෙන තිබෙනවා. මේ තත්ත්වයට අනුරූපීව විදුලි බල මණ්ඩලය විසින් ලබන පාඩුවද ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ පෞද්ගලික අංශයේ මිලගන්න ප්‍රමාණයට පාඩුව ඉහළ ගොස් තිබෙනවා. 2016 වසරේදී බිලියන 13ක්ද, 2017 වසරේදී බිලියන 21ක්ද, 2018 වසරේ බිලියන 50ක්ද, 2019 වසරේ බිලියන 100ක්ද වශයෙන් විදුලි බල මණ්ඩලයේ පාඩුව හඳුනා ගැනීමට පුළුවන්කම තිබෙනවා. දැනගන්නට ලැබෙන අන්දමට මෙම නීති විරෝධී විදුලිය මිලද ගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සභාව අවසර දී නැහැ. දිගින් දිගටම නීති විරෝධී ආකාරයට විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සභාව බාධකයක් බව විදුලි බල අමාත්‍යාංශය අද අදහස බව පේනවා. ගරු කථානායකතුමනි, සැබවින්ම කළ යුතු තිබුණේ මහජන උපයෝගිතා කොමිසම සභාව විසින් පෙන්වා දෙන අඩුපාඩුකම් මගහරවා විනිවිද භාවයෙන් යුතුව විදුලිය මිලදී ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්නයි. හැබැයි ගරු අමාත්‍යවරයා කටයුතු කරන්න උත්සාහ කරමින් තිබෙන්නේ විදුලිය මිලදී ගැනීමත් මිල තීරණය කිරීමේදීත් යම් යම් අවස්ථාවන් සඳහා මහජන උපයෝගිතා කොමිසමට මැදිහත් වීමට තියෙන අයිතිය බැහැර කිරීම සඳහා තමයි ඔබතුමා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ තිබෙන්නේ. ඒ තත්ත්වය තුළ විදුලිය මිලදී ගැනීම අනුමත කිරීමේ බලය, මෙන්ම විදුලි ගාස්තු තීරණය කිරීමේ බලය සූක්ෂම ලෙස විදුලි බල අමාත්‍යවරයා වෙත පවරා ගැනීමට උත්සාහ දරමින් නැති බවට චෝදනා නැගෙමින් තිබෙනවා. ගරු කතානායක, චෝදනාවක් පමණක් නෙවෙයි, ඔබතුමා විසින් පසුගියදා කැබිනට් පත්‍රය ඉදිරිපත් කළාද කැබිනට් පත්‍රිකාව මාගාව තිබෙනවා 2019 අප්‍රේල් මාසේ 5 වෙනි දින. මේ අප්‍රේල් මාසේ 5 වෙනිදා ඉදිරිපත් කළාද කැබිනට් පත්‍රිකාවේ ගරු කතානායකතුමනි ඉතා පැහැදිලිව කියනවා, විදුලි බල කර්මාන්තයේ සමස්ත නියාමනය නියාමකයේ වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සභාව වෙතින් අපේක්ෂිත ප්‍රතිඵල ඉටු කර ගැනීම නොහැකි වී ඇති බව මේ වන විට පැහැදිලි වී ඇති අතර රටේ අපේක්ෂිත ආර්ථික ඉලක්ක කරා ළඟා වීම සඳහා තවදුරටත් සංකූලතා ඇතිවීම වැළැක්වීම සහ කිසිදු අනුසි බලපෑමකින් තොරව අනිසි බලපෑමක් නෙමෙයි ඒක පාරිභෝගික පැත්තේ බලපෑම. ඒක ඒ පාරිභෝගික පැත්තේ අයිතිය වෙන උන් පෙනී සිටියේ. නමුත් ඔබතුමා කියන අනිසි බලපෑමකින් තොරව විදුලි ශේෂ්ත්‍රයේ නැවතත් නිවැරදි මාර්ගයේ පිහිටීම සඳහා රජය විසින් නොපමාව නිවැරදි ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ සඳහා ඔබතුමා කියනවා, විදුලි බල කර්මාන්තයේ තාක්ෂණ සහ ආර්ථික නියාමන බලතල මෙම අමාත්‍යංශ අමාත්‍යවරයා සහ විදුලි බල බලශක්තිය විෂයභාර අමාත්‍යවරයා මගින් අමාත්‍ය මණ්ඩල වෙත පවරමින් 2019 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 2013 අංක 31 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත සංශෝධනය කරන්න. ඔබතුමා කියන මේ කොමිසම් සභාව සතුව තියෙන මැදිහත් වීමේ බලය ඉවත් කරන්න කියලා පනත සංශෝධනය කරන්න කියලා ඔබතුමා කැබිනට් මණ්ඩලෙන් ඉල්ලා සිටිනවා. කියලා මිල තීරණය කිරීමේ බලයත් තීන්දුව කිරීමේ බලයත් කැබිනට් මණ්ඩලයට දෙන්න කියලා කියනවා. ඔබතුමා දන්නවා පහුගිය කාලේ මේ පාර්ලිමේන්තුවෙන් පිටත මහජනයාගේ දේපොළ වංචා කිරීම හොරකම් කිරීම පිළිබඳව ඉදිරිපත් කරන සෑම මතයකදීම සෑම අවස්ථාවකදීම කිව්වේ කැබිනට් තීරණ කියනවා කියලා. මේ කැබිනට් තීරණ වල තමයි මුවා වුනේ. එයා ලංකා එයා ලංකේකට ගුවන් යන මිලදී ගැනීම කැබිනට් තීරණ කියනෝගේ. එයා ලංකේකට ගන්නාලාද ගුවන් සමාගමේ ගිවිසුම කැන්සල් කිරීමේදී කැබිනට් තීරණ කියනෝ. හැබැයි ඒ නිසා අපි තා පැහැදිලි තාමත් හොඳ අත්දැකීම් අපිට දෙනවා මේ කැබිනට් මණ්ඩලය ජනතාවගේ පැත්තේ ඉඳන් ප්‍රශ්න බලනවා වෙනුවට තමගේ කොමිෂන් ලැබෙන ප්‍රතිලාභ ගැන කල්පනා කරමින් තීන්දුවක් ඉතිහාසයක් තිබෙන්නේ. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ පාරිභෝගිකයා පැත්තෙන් පෙනී හිටින්නේ නැහැ. ඔබතුමා කියන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තියෙන බලය ඒ වෙනුවට කැබිනට් මණ්ඩලය අමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට පවරන්න කියලා. ඊළඟ කියනවා 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා පනත සඳහා අවශ්‍ය සංශෝධන සිදු කර 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා පනත මගින් පිහිටවන ලද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල කර්මාන්තය සඳහා වන සුරක්ෂිතතා නියාමකයේ සහ රාජ්‍ය විමර්ශන ආයතන බවට පත් කරන්න. මෙච්චර ඔයගොල්ලෝ ඔබතුමා කියන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි මේ උත්සාහ කරමින් තිබෙන්නේ මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මිලදී ගැනීමේදී විදුලි මිල තීරණය කිරීමේදී මහජනතාවගේ පැත්තෙන් කල්පනා කරමින් නිර්දේශ ලබා දුන්නා. ඒ මුළුමනින්ම ඉවත් කොට මුළු බලය නැවත අමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට ලබා ගැනීම සඳහා දරන උත්සාහයක් මේ තිබෙන්නේ. උත්සාහ විශේෂයෙන් රුපියල් බිලියන ගණනක වටිනාකම් ඇති ගනුදෙනු මේ වගන්ති පිටුපස ඇති නිසා මේ පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කළ යුතු තිබෙනවා. මෙම තත්ත්වය තුළ ගරු අමාත්‍යතුමා මේ පිළිබඳ පිළිතුරු ලබා දෙනවා තමයි බලාපොරොත්තු
වෙනවා.
නැහ් ප්‍රශ්න ටික කරුකතන. ඔව්. ශ්‍රී ලංකාවේ විදුලි බල පනත අනුව විදුලි ගාස්තු තීරණ කිරීමේ ගාස්තු අනුමත කිරීමේ විශේෂයෙන්ම තීරණ කරනට වඩා අනුමත කිරීමේ නියාමන බලයේ හිමි වී ඇත්තේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සභාවටද එසේ නොවේ නම් කවර ආයතනයකටද? විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා මීට පෙර ලංකා විදුලි බල මණ්ඩලය විසින් කරන ලද යෝජනා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේද? එසේ නම් ඊට හේතු වශයෙන් කොමිසම සභාව ඉදිරිපත් කළ තිබෙන කරුණු කවරේද? විදුලිය මිලට ගැනීමේ ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සභාවේ අවසර ලබා ගත යුතුද? එසේ නම් එම ක්‍රියාවලිය කුමක්ද? පසුගිය කාලයේදී විදුලිය මිලදී ගැනීමේ ඇතැම් ගිවිසුම් සඳහා අනුමැතිය ලබා දීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සභාව ප්‍රතික්ෂේප කර ලැබ තිබේද? එම ගිවිසුම් මොනවාද? එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතු කවරේද? විදුලිය මිලදී ගැනීම අනුමත කිරීමේ බලය හා විදුලි ගාස්තු යෝජනා අනුමත කිරීමේ බලය විදුලි බල අමාත්‍යවරයාට පවරා ගැනීම සඳහා විදුලි බල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාව අනුමත වී තිබේද කියලා ගරු කථානායකතුමනි ගරු
අමාත්‍යතුමා විදුලි බල අමාත්‍යතුමා
කථානායකතුමනි බොහොම
කතා කරලා බලමු කොහොමද කියලා.
මම අනුර ජනක මන්තුමාට ස්තුතිවන්ත වෙනවා ස්ථාවර නියෝගයේ අතද මෙවැනි ප්‍රශ්නයක් ඇසීම සම්බන්ධයෙන්. මම දවස් 153යි මේ අමාත්‍යංශයේ. නමුත් මට පේනවා මේ අමාත්‍යංශයේ තියෙන ප්‍රශ්න තුලින් මම මේකට ඔබතුමාට ප්‍රායෝගිකව ඇයි ඔහොම කළා තියෙන්නේ කියන උත්තරයක් ලබා දෙන්න. මට මේක ලේසි වෙනවා. කථානායකතුමා තමයි මේවකට හිටපු ඇමති. විශේෂ වැඩපිළිවෙළක් තුලින් මේ මහජන උපයෝගිතා කොමිසමක් ගෙනාවා වුණාට ඒකේ සියලුම අංග සම්පූර්ණ කටයුතු කරන්න බැරි වුණා. ඒ කිරීමේ නොකිරීමේ ප්‍රතිවිපාකයක් වශයෙන් තමයි ඒකේ කෑල්ලක් ඉතුරු වෙලා ඒ ප්‍රශ්නේ මෙතෙක් දුර ඇදගෙන ගිහිලා තියෙන්නේ. ඔබතුමා නෛතික මට්ටමින් කතා කරාට ප්‍රායෝගික මට්ටමින් සම්පූර්ණයෙන් වෙනස් කතන්දරයක් තමයි තිබෙන්නේ. අද මේ කියන දේ සනාථ කරන්න මහජන උපයෝගිතා කොමිසමේ වැඩ කරන අයත් අපට ඉදිරිපත් කළ තියෙන අදහස් කරුණාකරලා වෙනස් කරන්න අපට අවශ්‍යයි පාරිභෝගිකය ආරක්ෂා කරන්න. අමාත්‍යංශක් වශයෙන් ඔබතුමාලා විදුලිය අඩුම මට්ටමට ජනනය කරන්න මතක තියාගන්න විදුලි බල මණ්ඩලයේ මෙවැනි තීන්දු ගන්නවා බොහොම දක්ෂ කණ්ඩායමක් සිටිනවා. එතන හැමදෙනාම ඕ ලෙවල් පාස් වෙලා තියෙන්නේ නිකන් එහෙ ඉන්න මැට්‍ර නෙමෙයි. ඉතින් ඒ නිසා නෑ මං ඒක කිය ඒක ඔබතුමාලා කියන්න පුළුවන්. මං නෑ දික් කරන එකට ඕනේ කියලා දික් කරන බය නැතුව මං කියනවා. නමුත් මේ විදුලි බල මණ්ඩලයේ යම්විතේ ප්‍රමිතිකරණයක් තුළ දක්ෂය සිටින තැනක ඒගොල්ලෝ වෙනම ලෝකයේ ඉන්න පුළුවන්. නමුත් එතන දක්ෂය ඉන්නවා. මම ඒක බොහොම අගෙන් පවසන්න අවශ්‍යයි. ඒකේ තියෙන දුර්වලතාත් මහජන උපයෝගිතා කොමිසමේ තියෙන ඇකිලි ගැසීම් තුලත් අහිංසක පාරිභෝගිකය තමයි තැලෙන්නේ. ඒ තැලීම කොහොමද නිවැරදි කරන්නේ කියන එක තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබතුමා කියන දේ සැබෑයි. හැබැයි ඔහොම වෙලා තියෙනවා නම් එහෙනම් ඔය කියන ප්‍රශ්නේයි දැන් නැත්තේ? දැන් තියෙන්නේ. දැන් තියෙනවා එතන මිල ගන්නවා. එහෙනම් ලංකා විදුලි බල මණ්ඩලය කොහොමද මෙච්චර පාඩුවකට යන්න පුළුවන් වන්නේ? නෑ ඒක වැරදි. ඒගොල්ලෝ මෙතන ඉන්නේ අපි කිව්ව ක්‍රිකට් මැච් එක අම්පයර් නම්
ඒගොල්ලෝ බෝලුත් කරනවා බැට්ටුත් කරනවා ඒගොල්ලෝ විකට් කිපුත් කරනවා අන්තිමට ওই ප්‍රශ්නේ තමයි තියෙන්නේ ඒගොල්ලන්ගේ වැඩේ තියෙන නිර්දේශ කරන්න මෙතන කතානායකතුමා අමාත්‍යංශ දුවන්න ගියා නම් මේක වෙන්නේ නැහැ නේ අන්න ඒ වගේ වැඩක් තමයි මහජන උපයෝගිතා කොමිසම කරන්න හදන්නේ ඒ නිසා එතනින් ලැබෙන ප්‍රායෝගික අදහස් තුලින් මම ඉදිරිපත් කරා මේක සියලු දෙනාගම කැමැත්ත තුලින් මේකේ ඔහේ එකක් දෙකක් ඒගොල්ලෙන් අඩු වුණා කියලා කිසිම දූෂණයක් අඩු වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ ඕකේ යන එක කරනවා මම මේ මෙතන මේ දවස් 152කින් එතන අධ්‍යක්ෂීම් තුලින් සියලුම යූනියන් 164ම කතා කරලා ඒගොල්ලුන්ගේ අදහසුත් අරන් තමයි ඉදිරිපත් කළ තියෙන්නේ මම මොහොම වගකීමකින් කියන්නේ ඒක ඉදිරිපත් කළ තියෙන්නේ පාරිභෝගිකයගේ හොඳට මිසක් කාගේවත් වෙනින් දැන් නෙමෙයි අද අවුරුදු 4ක් තියෙනවා ටෙන්ඩර් කරලා තියෙන ඒවා තාම කටයුතු කරලා නැහැ මම මහජන උපයෝගිතා කොමිසම කියන එකක් ඊට හාත්පත් මොකද ඒගොල්ලන් තියෙනවා රිනුවබල් එනර්ජි වල ඒගොල්ලෝ ඉන්නවා අනිත් ඒගොල්ලන් කියනවා අපේ ඉංජිනේර කියනවා ගල් අඟුරු ඕනේ කියලා ඉතින් එකක් රුපියල් 10යි 11යි අනිත් එක රුපියල් 30යි මේ දෙක අතර කියනවා මේක කරන්න කියලා අන්තිමට විදුලි බල මණ්ඩලය පාඩු විදිනවා ඊට පස්සේ මිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ දේශපාලන අධිකාරියා ඊට පස්සේ ඕක වැඩි වුණාම ප්‍රශ්න ඇති වෙනවා ඒ නිසා තමයි අනුරාධ සනක මන්තුමා මේ වගේ තියෙන මම මේ උත්තර දෙන්න ඉස්සෙල්ලා මම පැහැදිලි කරන්න ප්‍රායෝගිකව දැන් CB එකේ යම ගන්න ඕන නම් කතා නැගතුමා ඔබතුමා දන්නවා එතන CB එකේ ඉදිරිපත් කරනවා ඒගොල්ලෝ ඕඩර් එකක් ඒ කියන්නේ අවශ්‍ය අනුමත ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ඒගොල්ලෝ මාස 3-4ක් ඒක තක්සේරු කරලා ඊට පස්සේ එනවා එන්ජිනියර්ස් එස්ටිමේට් එකක් ඊට පස්සේ මේක එනවා ටෙන්ඩර් එකක් ටෙන්ඩර් එකට අවසර ගන්න ඊට පස්සේ මේක කැබිනට් අප්‍රූවල් එනවා ඕ ටෙන්ඩර් එකට යන්න කියලා ඊට පස්සේ TC එකක් පත් කරනවා TC එකක් පත් කරාට පස්සේ කැබිනට් අපොයින්ටඩ් නෙගෝෂියේටින් කමිටියක් එනවා ඒතර ඒගොල්ලෝ ටෙන්ඩර් කමිටියක් පත් කරනවා ඊට පස්සේ අපීල් බෝඩ් එකක් තියෙනවා ඊට පස්සේ ට්‍රෙෂරි එකේ කමෙන්ට්ස් එනවා ඊට පස්සේ ආයෙත් එනවා කැබිනට් එකට කැබිනට් එක ආවට පස්සේ තමයි මේක අවසර දෙන්නේ නෑ හදිසි මම එකට උත්තර දෙන්න දැන් මේ මේ අවස්ථාව තියෙනවා දැන් මේක ගන්න හදිසි හෙට තියෙනවන අවශ්‍යතාව දැන් අද තියෙනවා විදුලිය අවශ්‍යතාවයක් නමුත් මේ වගේ යනවා නම් අවුරුදු එකමාරක් යනවා ඉතින් මේ අවුරුද්ද විදුලි ප්‍රශ්නේ නෙමෙයි එන අවුරුදු විදුලි ප්‍රශ්නේ විසඳන්න බෑ ඉතින් කොහොමද ඒකට උත්තර දෙන්නේ දැන් අන්තිමට ප්‍රශ්න අහන්න ඉන්න ඇමතිවරයෙක් හරි ලේකම්තුමෙක් හරි යාගෙන් අහන්න තියෙන්නේ ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර එනවා නම් මේ අවුරුද්ද දෙන්න බෑ එන අවුරුද්දත් දෙන්න බෑ කියලා මොකද්ද තියෙන විහිළුව මේව තියෙන හොඳට බොහොම හොඳයි ප්‍රශ්න ඇති කරන්න ප්‍රශ්න මවන්න නමුත් ප්‍රායෝගික උත්තර කිසිසේත්ම දෙන්නේ නැහැ මම මේ කියවනේ මේ ඔක්කොම ක්‍රමවේදය ඇති කරාම මේකට කාලාන්තරයක් යනවා මේ රටේ තියෙන හෙනේ මේකයි දැන් ඒ වගේම බැලුවත් පුද්ගලික අංශේ ඒගොල්ලන්ට පුළුවන් මේකම සීබියකට මාස 18ක් යනවනේ ඒකට මාස 3කින් යන්න පුළුවන් දැන් ඊට පස්සේ ওই දෙක අතර තරඟකින් IPPs ලා අද වැඩි වෙලා තියෙන්නේ මෙන්න මේ නිසායි IPP ට වැඩි ලාභයි ඉරවිදික්මන් ඉතින් මේ තුලින් දැන් මේ වගේ අනුගමනය කරාට පසුව අපි නැවත එවන්න තියෙන පියුසල් මහජන උපයෝගිතා කොමිසම වල ඒක හතරක් අවස්ථා හතරක යන ඉංග්‍රීසි ගහනවා එකක් තමයි අප්‍රූවල් එක ගන්න ඒ කියන්නේ මේ ඔක්කොම කරාට පස්සේ ඒගොල්ලෝ ගිහලා අවසර ගන්න ඕනේ ඊට පස්සේ කැබිනට් එකේ සංශෝධනය ඒගොල්ලන්ට එවන්න ඕනේ ඊට පස්සේ කැබිනට් එකේ අප්‍රූවල් එක ගත්තට පස්සේ ආයෙත් එවන්න ඕනේ ඒතර PP එක අසන් කරපු ඒත් යන්න ඕනේ මොකද්ද මේ තියෙන පිස්සුව මේ පිස්සුව නවත්තන තමයි අපි කරන්නේ මම බොහොම වගකීමකින් කියන්නේ මොකද තිත්තර තියෙන මට අවශ්‍යතාවය තියෙන රුපියල් 17ට 18ට විදුලි ඒකකයක් ගන්න හැබැයි රුපියල් 72කට නිෂ්පාදනය කරනවා වෙන ගහන අපරාධයක් දැන් ඔබතුමා එන පාර්ලිමේන්තුවෙන් අපෙන් ඇහුවොත් ඇයි තාම මේ වගේ ගන්නෙ කියලා අපට කියන්න පුළුවන් වන්නේ මේ මහජන උපයෝගිතා කොමිසම එක පැත්තකින් විදුලි බලය අනිත් පැත්තෙන් මේකේ තැළෙනවා අපිට 72කට තියෙන එක නිෂ්පාදනය කරන මොකද තියෙන නිසා අලුතෙන් ගන්න බෑ මේක තමයි සැබෑ තත්ත්වය ඉතින් මේක නැති කරන්න තමයි මහජන උපයෝගිතා කොමිසමේ වැඩ කරන කට්ටිය 43.2.1 යටතේ තියෙනවා කරුණාකරලා අහක් කරලා අපිට තියෙන පාරිභෝගික ආරක්ෂා කරන්න එතනින් එක්ස්ප්ලොයිටේෂන් ඒ කියන්නේ අනවශ්‍ය ලෙස ඒකාධිකාරිය පාවිච්චි කරලා තලන්න හදනවනම් ඒක පාවිච්චි කරන්න නැත්නම් ඒක තුලින් යම් විදියකින් මිල වැඩි කරන්න හදනවනම් ඒක ඇති කරන්න මේව තමයි එතන කරන්න අවශ්‍ය වන්නේ ඉතින් මේ වෙනස තමයි මම අනුරුද්ධ සනක මන්තුමා ඉල්ලලා තියෙන්නේ එතකොට CB එකේ දැන් තියෙනවා ඒගොල්ලෝගේ විෂන් ස්ටේට්මන්ට් එක පොලිසි එක මේ ඔක්කොම අඩංගු වෙලා PUCL එක ඒ කියන්නේ මහජන උපයෝගිතා කොමිසම සම්පූර්ණ හාත්පසින් වෙනින් පැත්තකට ගෙනියන්නත් ඉතින් මේ නිසා තමයි වගකීමකින් ඔක වෙනස් කරන්න ඉල්ලලා තියෙන්නේ ඒ අපි අපේ කතානායකතුමා තමයි මේ මහජන උපයෝගිතා කොමිසම ගෙනාවේ ආයිත් පාරිභෝගික ආරක්ෂා කරන තමයි පාරිභෝගික ආරක්ෂා අධිකාරිය අපි ඇති කරේ ඒක තමයි අපි කියන්නේ ඒ දෙක තුනින් පාරිභෝගික ආරක්ෂා වෙනවා හැබැයි සැබෑ මට්ටමට ඒ වෙන එකක් වෙන්නේ නැහැ තවත් තැලෙනවා විතරයි, තවත් අධිකාරයක් ඇති වෙනවා විතරයි, ඔය දෙක අතර හැප්පෙනක විතරයි තියෙන්නේ.
ගරු ආණ්ඩු කොමහසනාගේ මැතිතුමා,
ඔව් ඔබතුමාලා ඉතාමත් මහත් මේ උද්‍යෝගයෙන් මේ පනත පාරිභෝගික ආරක්ෂා වෙනවා, මේක තමයි තියෙන එකම දේ කියලා කිව්වා. අද ඔබතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන එක අනිත් පැත්තට වෙලා තියෙන්නේ.
මහත්වයා මැතිතුමා මන්තුනෝ බලන්න සෝදින කොමිෂන් ටික,
ඔව්
දැන් මට මොනවද වෙලා තියෙන්නේ? ස්වාධීන කොමිසම එතන වැඩ වෙන්නේ නැහැ කියලා එතන බැලලා හරියන්නේ නැහැ. මේක ඇති කරන්න ඕනේ, මේක වැඩ කරන්න පුළුවන් මාලාවක්. දැන් පොලිසියට IGP දැන් දක්ෂ IGP කෙනෙක් දැන් ඉන්නවා, එතුමට බැරි නම් මේ කල්පුඩා හරි මේ කල්මුනේ ඉන්න එක්කෙනා මාරු කරන්න, මේක මාස දෙකක් යනවා නේ බෝම්බේ දාලා ගිහිල්ලා ආයි තව බෝම්බයක් දාන්නත් වෙලා යනවා. දැන් මේ දවස්වල අපිට පේනවා අපේ දොස්තර නලින්ද මහත්තුමත් එක්ක අපි ප්‍රශ්න අහනවා, ඒ ඇට තියෙන දුක අපි මේක කිව්වා කියනවා අහන්නේ ඇහෙන්නේ. ඊට පස්සේ අපි තමයි වැඩ කරන්නේ නැති ආණ්ඩුවක් බඩපත් වෙන්නේ. ඉතින් මේක ඕන එකක් වුණත් මේක නිවැරදි කරන්න අවශ්‍යයි. ඉතින් මේක තුලින් කතානායකතුමනි, එතුමගේ ප්‍රශ්නෙට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වන්නේ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත 5-2-1 ඈ වගන්තිය දක්වා ඇති පරිදි තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා පහසුකම් සැලසීමට විදුලි බලය සැපීම සම්බන්ධයෙන් වන මිල ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ ඒ අනුව 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත ප්‍රතිපාදන පරිදි විදුලි ගාස්තු තීරණය කිරීමේ ප්‍රතිපත්තිමය තීරණය රජය විසින් ගනු ලබන අතර යම් පාරිභෝගික කණ්ඩායමකට ලබා දෙන සහනාධාර තීරණ කිරීමද රජයේ කාර්යකි. එම ප්‍රතිපත්තිය මත පිහිටා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 32-3-4 වගන්ති අනුව විදුලි ගාස්තු සමාලෝචනය කිරීම පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා යම් පාරිභෝගික කණ්ඩායමකට ලබා දෙන රජය විසින් අනුමත කරන ලද සහනාධාර සඳහා පිරිවැය දැරීම සඳහා මහ භාණ්ඩාගාරය විසින් සපයන ලද අරමුදල්වල ප්‍රමාණත්වභාවය පිළිබඳ සෑහීමකට පත්වීම පසු සහ ඒ විශේෂ නිශ්චය කරනු ලබන යම් පාරිභෝගික කණ්ඩායමක් වෙතින් නැවත අය කරනු ලැබිය යුතු හැකි යම් ප්‍රති සහනාධාර සැපීමට සැලකිල්ලට ගැනීමෙන් පසු බලපත්‍රලාභී විසින් අය කළ යුතු එවැනි සහනාධාර අය කිරීම සහ ගාස්තු නියම කළ හැක. මෙහිදී විදුලි සේවය සැම්පීපෙට ලංකා විදුලි බල මංගින් යෝජනා කර ඇති වියදම සාධාරණද යන්න සොයා බැලීම මහජන උපයෝගිතා කොමිසම සභාවේ කාර්යභාරයකි. කෙසේ නමුත් සමස්ත විදුලි ගාස්තු පිළිබඳ නියමයන් සිදු කරනු ලබන්නේ රජය මගින් වේ. නව් අපේ කතානායකතුමනි, මන්තුමා අහපු ප්‍රශ්න එකක් මම උත්තර දෙන්නම්. ලංකා විදුලි බල මණ්ඩලයේ කනෙක්ෂන් එක බොහොම අධික බිලක් මේව කරනවා. දැන් මේක ඇති කරලා තියෙන්නේ මහජන උපයෝගිතා කොමිසමේ. ඇත්ත වශයෙන් මේක 60%-70% වැඩි. සමහර වෙලාවකට මේ ගෙදරකට ගෙනල්ලා ඊට පස්සෙ අනිත් ගෙදර 3-phase එකක් ගන්නවා නම් ඒ චුට්ට වෙනස් කරන්න ලක්ෂ 3-4ක් යනවා. ඒක 3-phase කරනවා නම් ලක්ෂ 10ක් විතර යනවා. හැබැයි සාමාන්‍ය අපේ ලංකා විදුලි බල මණ්ඩලයේ යන වියදම ලක්ෂ 2-3ක් යනවා. ඉතින් නිර්දේශ කළා තියෙනවා. ඉතින් මේ ආව අද විතර නේද ඔබතුමා මේ කරන්න යනකොට ප්‍රශ්න කරන්නේ ওই නිසයිනේ. නෛතිකව අතර තියෙනවා, නෛතිකව අතර තියෙනවා. ඔව් ඒක කරේ. හැබැයි එක පැත්තෙන් ආදම අඩු වෙනකොට අපි නිෂ්පාදන වියදම අඩු කරන එකත් කරන්න ඕනේනේ. ඉතින් ඕක කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද ලංකා විදුලි බල මණ්ඩලේ පරණ මැෂින් තියෙනවා අවුරුදු 20ක් 21ක්. අපේ කතානායකතුමා ඒ කාලේ ඒක නිවැරදි කරන්න ගියා. තාම කරන්න බැරි වුණා. ඒ කරන බැරි එකේ වියදම කිව්වේ රුපියල් 54-60-70ක් යනවා. අද රුපියල් 14-18 ගන්න පුළුවන්. දැන් ගත්තේ නැහැ කියන්න බෑ. අපි මේක මම ඕන තමයි සද්ද කරන්නේ. මෙන්න මේ අඩු කිරීම කරා නම් අපේ විකුණන මිලයි ජනනය කිරීමේ මිල අතර වෙනස අඩු වෙනවා. දෙක, මහජන උපයෝගිතා කොමිසම සභාව වෙත ඉදිරිපත් කරනු ලැබූ කිසිදු ගාස්තු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සභාව විසින් ප්‍රතික්ෂේප කර නොමැති අතර එය අනුමත කර නොමැති බවද පෙන්වා දෙමි. ඒ ආගෙම අපි මතක් කරන්න අවශ්‍යයි අපේ ගරු කතානායකතුමාට කොන්ස්ටිටියුෂන් කවුන්සිල් එකේ ඉදෙන ඉදිරිපත් කළ තියෙන නම් පහක් අලුත් කොමිසමක් පත් වෙනවා. මම කිසිසේත්ම කියන්නේ මහජන උපයෝගිතා කොමිසමේ තියෙනවා කියලා සියලු දෙම වැරදි. බොහොම හොඳ දේවල් තියෙනවා. නමුත් ඕන්නේ නැති තැන්වල ඇඟිලි ගහලා විදුලි බල මණ්ඩලයේ මහජන උපයෝගිතා කොමිසම අතර ලොකු සීතල යුද්ධයක් තියෙනවා. ඒ සීතල යුද්ධ නිසා සමහර ලාකර බොහොම ප්‍රසිද්ධ කියන්න වෙන්නේ අපේ ඉංජිනේරු අවුරුදු 4කට ගිහිලා නැහැ ටෙන්ඩර් කොමිටි වලට. දෙපැත්තම වැරදි නැහැ නොවේ. නමුත් ඒකේ මූලික ආරම්භය බැලුවොත් ඔය සීතල යුද්ධයේ එක්කෙනෙක් එන්ජින් එතන ඉඳන් ලංකා විදුලි බල මණ්ඩලයේ තියෙන ඒවා ඒගොල්ලන්ගේ ඇඟිලි ඇඟිලි ගහනවා. මෙන්න මේ ප්‍රශ්නේ තමයි අපි නිවැරදි කරන්න හදන්නේ. තුන්වෙනි ප්‍රශ්නය කතානායකතුමනි, ඔව් 2013 අංක 31 දරන ශ්‍රී ලංකා විදුලි බල සංශෝධනය පනතේ 13 5 6 හා 7 වංගන්තිවල ප්‍රතිපාදන යටතේ මහජන උපයෝගිතා කොමිසම සභාව අවශ්‍ය අනුමැතිය ලබා ගත යුතුය. 4 ඔව් ලංකා විදුලි බල මණ්ඩලයේ දිගු කාලීන ජනන ව්‍යාප්තිය සැලැස්ම යටතේ හඳුනාගත් ජනන බලගාර හඳුන්වත් කාල සීමාවන් තුළ කඩිමින් ක්‍රියාත්මක කළ යුතුය. කෙසේ නමුත් බොහෝ අවස්ථාවල දිගු කාලීන ජනන ව්‍යාප්ත සැලැස්ම යටතේ හඳුනාගත් ජනන බලාගාර ක්‍රියාත්මක කිරීම විවිධ හේතු නිසා ප්‍රමාදයට ලක් වී සිදුවේ. මෙම තත්ත්වය තුළ ඉහළ යන විදුලි ඉල්ලුම සපුරා දීම සඳහා එම විදුලි බලාගාරවලින් ලබා ගත යුතු විදුලිය ලබා ගැනීම සඳහා වෙනත් විකල්ප බලාගාරවලින් ලබා ගැනීම සඳහා අවධානය යොමු වේ. මෙහිදී 2015 වර්ෂයේදී විශ්‍රාම ගැන්වීම නිසා පද්ධතිය ඉවත් වූ ඇඹිලිපිටිය විදුලි බලාගාරයේ වසර කාලයකට දීර්ඝ කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම සභාව අනුමැතිය ඉල්ලා සිටි අතර වසර කාලයකට දීර්ඝ කිරීම සඳහා 2016 අප්‍රේල් 16 වන දින විරෝධය නොදක්වන බවට දන්වා ඇත. කෙසේ නමුත් දිගු කාලීන ජනනීය ව්‍යාප්ත සැලැස්ම යටතේ හඳුනාගත් ජනනීය බලාගාර ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද වීම තත්ත්වය තුළ අවශ්‍ය විදුලි අවශ්‍යතාවය සපුරාලීම සම්පූර්ණ කිරීම සඳහා මෙගවට් 100ක් ඇඹිලිපිටියේ S පවර් බලාගාරය, මෙගවට් 20ක් මාතර S පවර් බලාගාරය හා මෙගවට් 51ක් සපුගස්කන්දෙහි පවර් බලාගාරයේ දීර්ඝ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තේය. මහජන උපයෝගිතා කොමිසම සභාව ඒ සඳහා 2018 වර්ෂයේ අනුමැතිය ලබා නොදෙන ලදී. දකුණු පළාත් සභාව ඉගෙන පියාවට පස්සේ අපි ගත්තා. දකුණු පළාත් සභාව අඛණ්ඩ විදුලිය ලබා දීම අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන මහජන උපයෝගිතා කොමිසම සභාවේ අනුමැතිය නොමැතිව වුවද පද්ධතිය අවශ්‍යතාවය අඛණ්ඩ විදුලිය සම්පාදනය නොකිරීමෙන් ඇතිවිය හැකි ආර්ථික බලපෑම් සැලකිල්ලට ගෙන ඇඹිලිපිටියේ S පවර් බලාගාරයේ 2018 මාර්තු මාසයේ සිට වසර 3කට කාලයකට අමාත්‍ය මණ්ඩලයේ අනුමත දීර්ඝ කරන ලදී. ඉතුරු නෑ, මම එකග නැහැ. ඉස්සෙල්ලම මුදල් ඇමති වශයෙන් කිව්වේ මේක ගන්න කියලා. ගන්න ගියාම බිලියන 1.2කට විකුණන්න හදපු එක තක්සේ රජයේ තක්සේරු සහ S ආයතන ඉක්කින්ස්පෙන්ස් ආයතනේ ඒ අතර වෙනස බිලියන 243ක වෙනසක් තිබ්බා. ඒ නිසා මේක කේවල් කරලා ඒ දෙක එකට කරන්න බැරි වුණා. ගත්තේ නැහැ. ගන්න බැරුණාම මීට පෙර හිටපු විදුලි බල ඇමති රන්දිත් සියඹලා පිටියට කරන්න දෙයක් නැති වුණා. ගිහිල්ලා එක ගන්න. අනිවාර්යයෙන් ඒක අරන් අනිත් මේ දෙකත් ගන්න අවසර ලැබුණාට ක්‍රියාත්මක කරේ නැහැ. ඇඹිලි පිටියේ ඒක හැබැයි දැන් අරන් තියෙන මිල අනුව ඒක තමයි අඩුම. 1.769යි 1.799යි මේ ඒකේ තියෙන කැපැසිටි චාර්ජ් එක. අනිත් ඒවාට හුඟක් අඩුයි. නමුත් අවශ්‍යතාවය තිබෙනවා. හැබැයි ගන්න තිබ්බා 2015. මේක දුවන්න නෙමෙයි. ඉතුරු විදුලි බල අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා විසඳුම් ලබා දීම හදිසි විදුලි බිලදී ගැනීම සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සිදුවේ. මෙම තත්ත්වය තුළ අතිරේක පිරිවැයක් ලංකා විදුලි බල මණ්ඩලයට දැරීමට සිදුවිය. ලංකා විදුලි බල මණ්ඩලයට අයත් කොළඹ වරාය අත්තලක් මත ස්ථාපිත මෙගාවට් 60ක් බලාගාරයක් සඳහා චුන්නාකම් ප්‍රදේශයේ ඉදිකරන ලද මෙගාවට් 24ක බලාගාරයක් සඳහා මෙතෙක් මහජන උපයෝගිතා කොමිස සභාවේ අනුමැතිය ලබා දී නැත. මෙසේ නමුත් මෙම වර්ෂයේදී ඇති වූ විදුලි ඉල්ලුම ඉහළ යාමේ තත්ත්වයට මුහුණ දීම සඳහා මෙගවට් 20ක් මාතර ඒස් පවර් බලාගාරය හා මෙගවට් 51ක් සපුගස්කන්ද ඒසියා පවර් බලාගාරය අමාත්‍යංශ මණ්ඩලයේ අනුමැතිය සඳහා සහිත වසර දෙකක කාලය දීර්ඝ කර ඇත. දැන් මෙතන මහජන උපයෝගිතා කොමිසම හදිසි ඒව ගන්න අවසර දීලා තියෙන රුපියල් 32ට 33ට. දැනට ලාභෙටම යන එකක් තමයි මේ බාජ්ජක තියෙන රුපියල් මෙගවට් 60ක මේ කොළඹ වරායේ ඒකේ වියදම් රුපියල් 19.21යි. ඒකට අවසර තාම දීලා නැහැ. දැන් මේකේ කාගෙන් දාන්න තියෙන්නේ? අඩු මේක යනවා හදිසිය ගන්න ඕන තරම් දෙනවා. දැන් ඔබතුමා ඇහුවා හදිසියෙන් ගන්න යනකොට. ඒකේ තියෙනවා ඇමතුමාට හදිසියේ මේක පාවිච්චි කරලා මේකෙන් ගන්න. නමුත් අපි අකමැති. නමුත් කරන්න දෙයක් නැහැ. ටෙන්ඩර් එකේ මාස ගන්නවක් යනවා කියලා කිව්වහම අපි හිර වෙනවා. ලයිට් නැතුව ඉන්නවද නැත්නම් මේක ප්‍රයෝගිකව කතා කරනවද? පළවෙනි වතාවට අවුරුදු ගණනාවකට අපි පෙන්ලා තියෙනවා හදිසි අවස්ථාවේ අරන් තියෙන්නේ අද ජනනය කරන මිලට වැඩිය අඩුවෙන් තමයි අපි අරන් තියෙන්නේ. මේ හදිසි එකේ අපි අරන් තියෙනවා කොම්පනි තුනකින් මෙගවට් 100ක් අනිවාර්යයෙන්ම සෙප්තැම්බර් මාසේ අග වෙනකොට අපි අවසන් කරනවා. හැබැයි තාම ලංකා විදුලි බල මණ්ඩලයේ ටෙන්ඩර් ඇති කළා නැහැ මේක අවසන් කරන්න. කරුණාකර මං සුනිල් හඳුන් හෙට්ටිය මන්තුමාට කිව්වා කෝප් එකක් මං ආරාධනා කරනවා. දොස්තර නලින්දරත් මං කිව්වා මගේ අපේ සියලුම පක්ෂවල කට්ටිය ගෙනල්ලා මේ ප්‍රශ්නේ ඇති කරන්න. මේ රටේ කතානායකතුමා දන්නවා ඇති විදුලි බල මණ්ඩලය නිසා හැම ඔබතුමා කිව්ව අවුරුදු ගණනාවකට බිලියන් 100ක් නැතර එහෙම නැහැ. ඒ ඒකේ දැනට නැතිලා තියෙන අවුරුදු 10කට විතර බිලියන් 200ක් විතර. දැන් මේ 200 අපේ ප්‍රාග්ධම්‍ය වියදම් වශයෙන් පාවිච්චි මේ අලාභයක්. ඇයි මේක ඇති වෙන්න අවශ්‍ය වන්නේ? මේ වගේම තමයි අනිත් ඒකත් අර පෙට්‍රෝලියම් එක පැත්තට මේව නිවැරදි කරන්න රට හදන එක ප්‍රශ්නයක් නෝ.
වෙලාව සම්බන්ධිත අවධානය මම යොමු කරනවා අපිට ටිකක් කාල වෙලා ඉක්මන් ගිහින්ද.
තරගාතුයි කතා
නෑ ඔබතුමා පැහැදිලි කරන්න අවශ්‍ය දෙයක් නේ.
වසර ගණනාවක පද්ධතිය සම්බන්ධ විදුලිය බල ලබා ගැනීම ලංකා විදුලි බල බලාගාරවලින් විදුලිය ලබා ගැනීම අනුමත නොකරන ලද අතර හදිසි විදුලිය මිලදී ගැනීම සිදු කිරීම යොමු වෙත සිදුවීමේ ලංකා විදුලි බල මණ්ඩලයේ දැඩි ආර්ථික බලපෑමක් ඇතිවිය. 5. විදුලි බල ක්ෂේත්‍රයේ යනු මෙරට ආර්ථිකයේ පදනම වන අතර මෙම තත්ත්වය තුළ රජයේ ඍජු අධීක්ෂණයෙන් යුතු නියමිත ක්‍රියාවලියක් විදුලි බල ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් පවත්වාගෙන යාම අවශ්‍යතාවෙහි වැදගත්කම අවධානයට යොමු ඇත. මෙම තත්ත්වය තුළ විදුලි බල ක්ෂේත්‍රයේ ආර්ථිකමය කටයුතු එනම් විදුලි බලාගාර ඉදිකිරීම වැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ බලය තිබිය යුතු බව නිර්දේශය ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් වූ අමාත්‍ය අනු කොමිටිය මගින් නිර්දේශ කර තිබූ අතර 2019/6/4 දින ඇති අමාත්‍ය මණ්ඩලයේ තීරණය මගින් අනුමත කර ඇත. එමෙන් 2019/6/4 දින ඇති අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව අමාත්‍ය මණ්ඩලයේ තීරණය කර ඇත්තේ පාරිභෝගික අයිතීන් සුරැකීම ආරක්ෂා නියාමනය කිරීම වැනි ක්ෂේත්‍රයේ නියාමනය කිරීමේ බලය මහජන උපයෝගිතා කුමිසමෙන් සභාවට ලබා දිය යුතු බවයි. එමෙන් ආර්ථිකමය කරුණු පිළිබඳ රජයේ ප්‍රතිපත්ති අනුව බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ඍජු අධීක්ෂණයක් තිබිය යුතු බවයි. ඒ අනුව දී ඇති අමාත්‍ය මණ්ඩලයේ තීරණය මගින් අවශ්‍ය අනුමැතිය ලබා දී තිබේ. මේ සඳහා අවශ්‍ය සංශෝධන විදුලි බල පනතට ඇතුළත් කිරීමට අනුමත වී ඇති අතර ඒ සඳහා ඉල්ලීම නීති කෙටුම්පත දෙපාර්තමේන්තුව යොමු කර ඇත. ඉතින් මේක බොහොම සද්භාවී කියන්නේ මයිතනේ මතවැදිය කතානායකතුමා මේ සම්බන්ධ දන්න නිසා මම බය නැතුව මේ වෙලාවක් ගත්තේ කියන්න. කරුණාකරලා මේ රට හදන්න අවශ්‍ය නැ විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය සේවය තියෙන නිසා මේක හදන ඇඟිලි ගැසන් නැති දූෂණ නැති කරන ඕන කේමල දාගන්න. නමුත් කරුණාකරලා එකක් තියෙනවා. නිවැරදි කීමේ ප්‍රායෝගික පද්ධතියක් ඇති කරන්න ඕන.
හොඳයි. බොහෝතෝදී අපි එක ගන්න අද හුඟක් වාදි වාද කරන්න අමාරුයි. කාලෙක්මල ගිහිල්ලා තියෙන ගරු අනුකමල් ධර්මතුමා අවසානද?
ගොඩක් විවාදයට යන්නේ කරු කතානායකතුමනි.
ඔව්.
දැන් මේ ගොඩාක් දේවල් රටේ සිද්ධ වෙලා තියෙන මහජන උපයෝගිතා කොමිෂන් හෝ පාරිභෝගික අධිකාරීන් වලට යටත්ව නෙවෙයි. මේ රට විශාල නායකන්දකත් මහ විශාල ආර්ථික ප්‍රපාතයකටත් ගෙනිච්ච මේ කැබිනට් මණ්ඩලම තමයි. වෙන කවුරුත් නෙවෙයිනේ. අදාළ විශේෂ භාර අමාත්‍ය ඉතිහාසෙදම මේ කැබිනට් මණ්ඩල තමයි. ඒ නිසා තමයි පාරිභෝගිකයා පැත්තෙන් සාධාරණයක් තියෙන්නේ කැබිනට් මණ්ඩලයට පමණක් නොදී පාරිභෝගිකයාගෙන් පැත්තෙන් මේක බලන්න ආයතනික අවශ්‍යතාවය පිළිබඳව ගරු කතානායකතුමා පෙන්වලා දීලා තියෙනවා. හැබැයි දැන් කැබිනට් මණ්ඩලෙත් අමාත්‍යවරුන්ගෙත් ඉතිහාසයේ රෙකෝඩ් ඒ තරම් හොඳ නැහැ. ඔබතුමාගේ වුණා. ඒ රෙකෝඩ් හොඳ නැති වුණාම සිද්ධ වෙන දේ තමයි මිලදී ගැනීමත් මිල තීරණය කිරීමත් සියල්ල මහජන උපයෝගිතා කොමිසම් පස්සේක දාලා අමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය අතර ගන්නවා කියනකොටම මොකද මම නිකන් ඇහුවොත් මහජනයාගේ රවි කරුණානායක අමාත්‍යවරයා මහජන උපයෝගිතා කොමිසම් සතුව තියෙන බලතල පැත්තකින් තියලා මිලදී ගැනීමට තියෙන ඉරකඩ පැත්තකින් තියලා ඔහුගේ අතර ගන්න යන ජනතාවට හිතෙන්නේ මොකද්ද? මෙතනත් ගේමක් දෙන්න තමයි කියලා. මම මේ අවංකව කියන්නේ. මෙතන හිතෙනා මේකෙත් ගේමක් දෙන්න තමයි මේ හදන්නේ. හරි. අතෙන්ද ගේපම මෙහෙම ගේමක් දුන්නා විදුලි බල මණ්ඩලය ගිහලා ඔන්න ගේම දෙන්න හදනවා. මේක තමයි මේ පාර කියලා තමයි මහජනයා තීරුම් ගන්න. ඒක මම කියන්නේ. ඒ නිසා තමයි මම ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ මහජනයාගේ පැත්තෙන් මේවා බැලමින් සාධාරණ ඉටු කිරීම සඳහා පිහිටවා තිබෙන ආයතන තවත් බලවත් කිරීම තමයි මගෙන් යෝජනාව කරුවේ. මුතුමා මොකද රෙකෝඩ් හොඳ නැති නිසා.
කතානායකතුමනි අපේ අනුරාධ දේශනායක මන්තුමාන බොහොම දක්ෂතාවය තියෙන ඔළුව අත ගන්න ටොක් අක් දෙන එක. නමුත් ඒ වගේම රෙකෝඩ් එක ගැන කතා කරාම තමාලත් නීති අතරගත යුගයක් තිබ්බනේ. අන්න. ඉතින් ඒව නිවැරදි කරනවානේ. ඉතින් මේ රෙකෝඩ් කියන එක ඕගොල්ලෝන්නේ ඇති වෙලා කියන්නේ ඕගොල්ලෝ මං කිව්වා දෙමළෙක් කියලා, දෙමළ මිනිහෙක් කියලා කිව්වා. මේ ඔය 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 පක්ෂේ මම
අපි විදුලියට යන් දැන් අපි දැන් දඬ පාවෙලා
තියෙනවා. හරි දැන් මම මේ කියන්නේ කරුණා කළා ඒ වගේ පෙන්වුවාම හැම දෙනාම හොරු කියලා පෙන්වනවා. අද මේ මේක තමයි සැබෑ හොරු අල්ලන්නේ නැතුව නිකන් බොරු කාරයෝ පස්සේ සුවගෙන ප්‍රශ්නයක් ඇති කරනවා.
ඔබතුමා මේකට පිළිතුරු
දෙන්න. ඒ නිසා මම වගකීමකින් කියන්නේ මේ මේ தත්ත්වය ඔබතුමා කියනවා කැබිනට් මන්නේ හැම වෙනා ඔබතුමාත් කැබිනට් හිටියනේ. ඇයි හිටියේ නැද්ද? ඒ කාලේ ප්‍රශ්න ඇතුන් නැද්ද? ඉතින් කරුණා කළා ඒ රෙකෝඩ් ඔක්කොම තියෙනවා. මේ ඒක තමයි ජනතාව බලන්නේ මේ 225ම එක වගේ පිසුර හටනක් කියලා. මේක තමයි තියෙන ප්‍රශ්නය. එක්කෙනෙක් දෙන්නේ තුන්දෙනෙක් නෙමෙයි.
හොඳයි.
මේක උඩින් ඉඳන් පල්ලයට බෝ වෙන රෝගය
පොඩ්ඩක්
කරන්න ඕනේ.
පොඩ්ඩක්
දැන්වත් එකතු වෙලා මේක හදන්න ඕනේ.
I know. We already late
කරනවා මේ අවස්ථාව ලබා ගන්න පුළුවන් හැකියාව.
ගරු සභාවනාගතුමා.
ඒ ඊළඟ ප්‍රශ්නේ we'll go to the next question.
ඒක තමයි මේක ඉවර කරන්න ඕනේ මේ
මේක ඩිබේට් එකක් බෑ.
පැහැදිලි පිළිගැනීමක් ඔබතුමා කැමති නැත්නම් ප්‍රචාර කරු දැන්.
උදේ පාන්දර මේ ඔබතුම කතා
කරන්නේ. නෑ
නෑ නෑ.
විවාදය
I agree, but there's no time now. It's 11:30. The emergency has to be debated. It has to be passed.
I can't go then. Inna passed. There's no time. Dahai palana karanna amaru mata. Raja amaru we are go to the.
Sir, if they want a debate, we'll give tomorrow.
The education
is agenda. Debate on the. Ravi, tomorrow shall we give a debate on this? Shall we give a debate on this? Are you agreeable?
I have. Agreeable, but I have some things that are there.
No,
but if you, sir, I would appreciate, honourable leader of the house, if you give us 10 minutes, this will resolve itself because this is a very critical moment.
Now,
and I think answering them shows that
okay.
We are.
So, honourable leader of the house, will give 10 minutes, then finish. No. Hari Garu, Nana Karmetuma,
Garu,
Ketien Ahanda.
Ita Ketien Mangyani. Mooli Aparada. පොලිස් කොට්ටාසයට මම පැමිණිලා කළා තියෙනවා විදුලි බල මණ්ඩලයට විරුද්ධව. විදුලි බල මණ්ඩලයේ මිලදී ගැනීම මගින් හදිසි මිලදී ගැනීම මගින් මේ රටේ මහජන මුදල් වංචා කර තිබෙන බව. ඒ වගේම තවත් පැත්තකින් මහජන මුදල් අවභාවිතා කර තිබෙන බව. අද මූල්‍ය අපරාධ කොට්ටාසය පොලිස් කොට්ටාසය මේ පිළිබඳව පරීක්ෂණය කරගෙන යන බව ඔබතුමා දන්නවද කියලා මම අහන්නේ. දන්නවනම් එම පරීක්ෂණයෙන් කෙරීගෙන යන කරුණුවෙලිදරව් වීමත් ඔබතුමාගේ ওই කාරණයට සැලකීමට ගන්න. ඔබතුමා මේ මැට්ටන් ගැන කිව්වා. හොරුන්ට වඩා මැට්ටන් හොඳයි.
හොඳයි අපි විදුලියට මැට්ටන්
මැට්ටන් අතර නම් තීන්දු කරන්න තියෙන්නේ.
ලංසා මැට් ඔබතුමා පිළිතුරු දෙනවද?
ඔව්. ඒක යම් කාලයක උනේ 2015 ඉඳන් 16 ජෙනරේටර්ස් ප්‍රශ්නේ නේද? 50 ජෙනරේටර්ස් 50යි ඒස් පවර් එකයි. ඔව් ඔව්
සහ ජෙනරේටර් 50 දිලදී ගැනීම ඒවා අකර්මණ්‍ය වී තිබීම
ඒ ඔක්ක සියලු දේම සම්බන්ධයෙන් දන්නවා. ඒ 50 ජෙනරේටර් 50 අතර ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිවැරදි කිරීම වැඩපිළිවෙළක් ගෙනියනවා. අපි අගය කරන ඔබතුමා ගෙනාපු එක ඒ ඇසම්බලි පිටියේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. නමුත් ඒකෙන් මම වගකීමෙන් කියනවා ඊතර වෙලා තියෙන කාලාන්තරය අනුව ඒ අරන් තියෙන එක අපේ මැෂින් එක අරන් තියෙන වියදම අඩුයි. නමුත් ඒක විදුලි බල මණ්ඩලෙන් ගත්තට වැඩිය හොඳයි.
හොඳයි අපිට විනාඩි 10 ඉවර කරන්න ඕනේ. ඊළඟට ලසන්ත් මහත්මයා ඊට පස්සේ අපි කැමින්ද ඔවේ ඒකයි අපි සමගියතුමයි මයින් දමරි මැතෙන් ඉවරයි ආණ්ඩ ඔබතුමා ලසන්ත් මහත්මයා
විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා තමා විශේෂයෙන් මාජන සේවා උපයුක්තා කොමිසම පත් කළා තියෙන්නේ. විදුලි බල මණ්ඩලය කියන්නේ තනි මනෝපොලියක් තියෙන ආයතනයක්. මේ ඔබතුමා කරන්න යන වැඩෙන් මේ මිලදී ගත්තට පස්සේ කාටවත් බෑ අඩු කරන්න. හැබැයි මිලදී ගන්න ඉස්සෙල්ලා ඒක පිළිබඳව ඔයලා බල්ලා කරන එක තමයි මාජන උපයුක්තා කොමිසමෙන් කළේ. හැබැයි ඒක අවෝසි කරපු ගමන් එන්නේ ඕන ගානකටත් ඕන කෙනෙක්ට ගන්න පුළුවන් නෑ. හැබැයි ඊට පස්සේ විදුලි පාරිභෝගිකය වෙන අපිට ඒ කියන ගාන ගෙවන්න වෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ආන්නේ මේ මනෝපොලියක මේ 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 තිබුණ එක පොඩ්ඩක් හරි පාලනය වුණේ මාජන උපසිතා කොමිෂමෙන්. ඇයි ඒක අවලංගු කරන්න යන්නේ ඊළඟට? ගරු කතානායකතුමාත් විදුලි බල ඇමතිවරයෙකු විදියට වැඩ කළා. විශාල ඇමතිවරු ප්‍රමාණයක් විදුලි බල ඇමතිවරු විදියට වැඩ කළා.
හැබැයි කවුරු
මාජන මේ කොමිෂම අවලංගු කරන්න කටයුතු කළේ නැහැ.
හොඳයි. වයින
වඩාරි. මම ආන්නේ විදුලිය
විදුලිය
පාරිභෝජනය කරන පාරිභෝජකයෙක්
I gave only two people to finish it off.
Sir, 10 minutes, at the request of the minister. Sir, this procedure is wrong.
I know that, minister.
Again, standing orders, question is asked. You answer, that's the end of it.
No, with the permission, with the permission of the minister.
Yeah, not a problem.
අන්තුමා ඔබතුමාට දෙන්න පුළුවන් උත්තරේ බොහොම කෙටි
ඔබතුමා මිනිස්ටර් රික්වෙස්ටඩ් 10 minutes I allowed the 10 minutes for him I know that but with the concurrence order but let me run the
ඔබතුමාට කියන්න පුළුවන් වන්නේ ඔය ක්‍රමවේදයෙන් නැතුනේ 2005 2005 ඉඳන් 2015 ට කරුණාකර මේක නිකන් පෙන්වන්න එපා නිකන් මැරලා ඉපදුනා වගේ ප්‍රශ්න තියෙනවා අපි ඔක්කොම එකතුලා හදමු ඒක නිවැරදි කිරීම තමයි කළා තියෙන්නේ කරුණාකර විමර්ශනය කරොත් පේනවා කොමිසමත් එක්ක තමයි ප්‍රශ්න තියෙන්නේ ඒක නැතුණා නම් මේක සම්පූර්ණයෙන් අඩු වෙනවා.
හොඳයි චමිද මැතිතුමා that's right.
ගල්කතානේ මගේ ප්‍රශ්නේ පොඩි ඉල්ලීමක් අර මැතිතුනි මම අද බලංගොඩ පසු කරන් එද්දි කිරියගොල්ල පන්සලේ බලංගොඩ විදුලිය ලබා දීම පිළිබඳව අරුබුදයක් එක්ක විශාල උද්ඝෝෂණයක් කර සූදානමක ඉන්නවා. උතුයි පිළිබඳව දන්නවා නම් විශේෂයෙන් මේ සභාවේ වැදගත් වෙනවා.
හොඳයි. හරි සෝජේ මැතිතුමා ඉවරට යන්න. හොඳයි.
දැන් එවනේ පුද්ගල අවුරුදු මාස ගණනාවක් මේ විදුලිය ගන්න හැදුවා. ඒගොල්ලෝ අවසර ලැබිලා නැහැ. ආව හැටිය මම දුන්නා. ඒ දුන්නේ සුමානිකෙන් ඇති කරලා මේක 30 වෙනිදා විවෘත කරන්න. නමුත් යම් බාධා ඇති වෙනවා අපේ නිලධාරි තුල. ඉතින් මේක තුලින් මම බොහොම කාරුණික ඉල්ලන්නේ. අපි ලයිඩ්ය යුතුයි දෙන්න සූදානම් මේ අවසර නීතිය කඩන්න හදන කට්ටියට කරුණාකරලා කියන්නේ මේ අවසර ලබා දෙන්න. අපි ලෑස්ති දැන් 30 වෙනිදා වෙනකොට ලබා දෙන්න.
සුජීව අපි සුවිය ගවර්න්මන්ට්තුමා.
Yes මගේ යන්නේ මගේ එකට.
ඉවරයි දැන් we go to the next one.
අම්බෙන්නේ chance එකක්.
ඉවර ගන්න.
අනේ හරි.
හොඳයි පුරාවස්තු නැහැ සුජීව සේති මැතිතුමා මට නැතුව යන්න සුජීව මැතිතුමා ඉවර ගන්න රජ
ගරු මැතිතුමනේ මේ ප්‍රශ්නයක් අහන්නේ මගෙන් ප්‍රශ්න මේ වාසු නානකර මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා එතුමා අර ඉදිරිපත් කළ තියෙන චෝදනාව සම්බන්ධයෙන් ඒක හොඳයි ඒකේ දැන් මේ 50 ජෙනරේටර් ගෙනාවා ඒකේ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ඇති වුණා නිලධාරියා ඉල්ලාස්ත්‍රෙන් නැද්ද මේකේ වරදක් වෙලා තියෙනවා නම් මේවා ගෙනල්ලා අකර්මණ්‍ය වෙලා තියෙනවා නම් පාවිච්චි කරන්න බැරි වුණා නම් මේක නිකන් මේවා අමතක කරනවා නෑ ඒ වෙනුවෙන් කතා කරන්නේ වෙන රටක නම් ඒ සම්බන්ධයෙන් නිලධාරීන් ක්‍රියාත්මක නොවුණා නම් ඒවා නරක වෙලා තියෙනවා නම් ඒ නිලධාරීන් ඉල්ලාස්ත්‍රෙන් ඕනේ
හොඳයි අයිට පොයින්ට් එක ගන්න හරි ඉතින් ඇමති මෙතන ඉවරයි හරි ගෝ ස්තුති කරු ඇමතිතුමා අපි වැඩ ක්ලෝස් යුවර් රිප්ලයි එවරිතින් ෆිනිෂ් 27 ඊළඟට ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා හැව් යු ෆිනිෂ් හොඳයි 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 ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා දැන් අපි යන් අද ඔබතුමාට හතර පහ සැරයක් දුන්නා සහයෝගය දෙන්න ඉතින්